2012 වසරේ 8 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන. ඊයේ දවස වෙනකොට ආනන්ද හාමුදුරුව තවත් වසරකින් වයසට ගියා. ඊයේ තමයි උපන්දිනය 26 27. ඉතින් උපන්දිනයට හරියන්නත් එක්ක මේ අපේ පන්සල ලස්සන වෙලා තිබ්බා කොහොම හරි උපන්දිනේ දවස වෙනකොට නේද පේන්ට් කරලා ටයිල් අල්ලලා නේද කොහොම ලස්සනට තිබුණා. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා ඒ සියලු දෙනාගේම ඒ ඇත්තන්ගේ හිත්වල දන්නවා ඒත් බොහොම කැප වුණා කියලා. ඒ සතුට තමන්ට තියෙනවා නම් ඒ සතුට තමන්ගේ මව්පියන්ට ගුරුවරුන්ට ඥාතීන්ට කැමැති අයට සසරත් සැනසිල්ල පිණිස පවතිවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ බලය ඒ පින්නතුන්ට මේ මවේදීම මේ චතුරාර්ය සත්‍ය ඒ පරමාර්ථ ධර්මය පසක් කර ගැනීම සඳහා උපකාරක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි ඒ දිරිමත්ව නැනවත්ව යා යුතු ගමන් මඟ පිළිබඳව කරන විග්‍රහයයි තියෙන්නේ පින්නතුනේ. අපේ තිලෝගුරු ශාන්තිනායක ගෞතම බුදු පියාණන් වහන්සේ මීට 2600 වසරකට කලින් සොයාගත් අපූර්ව සොයා ගැනීම ඒ තමයි නිර්වාණය කියලා අපි කවුරුත් කතා කරන්නේ. ඒ අපූර්ව සොයා ගැනීමක් බවට පත් වෙන්නේ ඒකට හේතුව තමයි අපි කවුරුත් දන්නවා ඒ කාරණේ. දැන් මේ ධර්ම දේශනාවන් වලදී කියාපාලා අපි මොකද්ද හේතුව? ඉන්ද්‍රිය ගෝචර නොවන ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගත්තා. මොකද්ද කරේ? ඉන්ද්‍රිය ගෝචර නොවන ධර්මයක් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ නිසා ඒකට විශේෂ නමක් යෙදුණා. මොකද්ද? ලෝකෝත්තර. ලෝකෝත්තර ධර්මය. ලෝකේ නතර වූ ධර්මය. එහෙමනම් මේ ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ නැති මේ ධර්මය අවබෝධ වෙන අසිරිමත් අවස්ථාව. පින්නතුනේ මුලින්ම මේ කියන ධර්මය ඉන්ද්‍රියන් වලින් අපි තේරුම් ගත හැකිද කියලා උත්සාහ කළ යුතුයි. එසේ අත්හරින්න හොඳ නෑ. ඉන්ද්‍රියන් වලින් යන්නට පුළුවන් දුර ඉන්ද්‍රියන් වලින් යා යුතුයි. ඊට පසුව තමයි ඒ කෙළවරටම ගියාට පසුව තමයි ඉන්ද්‍රියන් අතහැරලත් ඉස්සරහට යන්නේ. තේරෙනවනේ? තමන්ගේ මානසිකාරයෙන් තමන්ගේ විඥාණයෙන් තමන්ගේ මනසින් යා හැකි දුර මෙනෙහි කරලා ගැඹුරු කරුණු කාරණා සොයමි යනවා. ඒක මොහොතකදී තමයි මේ ඉන්ද්‍රියන් වලටත් එහයින් තියෙන මේ කාරණයක් කියලා තේරුම් අරගෙන ඉන්ද්‍රියන් පරයා යන්න පුළුවන් හැකියාව උපදිනවත් සමගම ඔහු හෝ ඇය අර තිබුණු සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් තොරව අෂ්ටපුරුෂ පුද්ගල බවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටි පුජ්‍යලයෙන් බවට පරිවර්තනය වෙනවා. පරමාර්ථ වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග දෙකයි පරමාර්ථ ආර්ය අෂ්ටාංගයට පිහිටනවා පින්නතුනේ. ඒ සඳහා පින්නතුන් මුලින්ම ප්‍රතිපත්තියක් හැටියට කරන්න තියෙන්නේ ධර්මය හොඳින් අහන්න, ධර්මය විමර්ශනය කරන්න. එහෙම නැතුව මනස නිශ්චල තියාගෙන ඉඳීම පුරුදු කරන්න එපා. මනසේ මුකුත් නැතුව ඔහෙ සංසුන්ව තියාගැනීම ඒව පුරුදු කරන්නට එපා. ඒ වගේ දේවල් අදාළ වෙන්නේ, ඒ වගේ දේවල් අයිති වෙන්නේ සමාධි වලට. తాවකාලික ඉන්ද්‍රයන් වල තියෙන ශක්තියින් වලින් යමක් එහෙම කරගන්න පුළුවන්. නමුත් ආපහු අර ජලයේ යටේ වූ බැලුම් බෝලයක් නැවත උඩ එනවා වගේ කෙලෙස් මතු වෙනවා. ඒ නිසා කෙලෙස් අඳු කඩන ප්‍රධාන ක්‍රියාවලිය තමයි මේ ඉන්ද්‍රිය ඉක්මවා යනවා. ඒ ඉන්ද්‍රිය ඉක්මවා යෑම මූලික අවස්ථාවන් වලදී වුණත්, මහ මෙරක් වගේ ලකුවට නොදැනුණත්, නමුත් ජීවිතයේ තුල ප්‍රධාන කරුණු තුනක් ඇති වෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. ඉතින් ඒකයි ප්‍රධාන කාරණය පින්නතුනේ ධර්මය ගැන කිසිම ආකාරයෙන් සැකයක් ඇති වෙන්නේ. අර ප්‍රතිපත්තිය හරි මේ ප්‍රතිපත්තිය හරි කියලා කිසිම වෙලාවක කිසිම මනසට ප්‍රශ්නයක් නැහැ. සීලබ්බත පරාමාස කියන්නේ අර වෘත්‍ය රැක්කොත් හරි මේ භාවනා ක්‍රම හරි දන්නේ නැහැ වැරදිද දන්නේ නැහැ කී කියා එහෙම සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඒ වගේම තමයි ආත්ම දෘෂ්ටියක් Tamanta මමංකාරයක් දැනෙන්නේ නැහැ. මෙතන සත්වයේ පුජ්‍යලයේක් ස්ත්‍රියක් පිරිමියෙක් මිනිසෙක් හෝ වෙනත් කෙනෙක් මෙතන ජීවත් වෙනවයි කියලා කිසිම අදහසක් පහළ වෙන්නේ නැහැ. ඒකයි තියෙන අසිරිමත් ස්වභාවයේ පින්නතුනේ. පුහුදුන් ස්වභාවයේ ඉන්න විට අපිට තේරෙන ස්වභාවයක් තමයි මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා හිතෙනවා. දැන් අපි ඒ தത്വයේ ඉඳගෙන කෙනෙක් හිතනවා මම ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි කියලා. එහෙම හිතුවට වැඩක් වෙන්නේ නැහැ. දැන් එහෙමනම් ඉතින් පුළුවන් නේද ඇමරිකාවේ ජනාධිපති මමයි කියලා හිතන්නත් පුළුවන් හිතෙන් ඕන වෙලාවක. බැරිද? පුළුවන්. නමුත් වෙනවද? නැහැ. ඒ නිසා මම ස්ත්‍රියක් නෙමෙයි මම පුරුෂයෙක් නෙමෙයි කියලා හිතුවට වැඩකුත් නැහැ. මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ මම හොඳටම විශ්වාස කරනවායි කියලා විශ්වාස කළා හරියන්නේ නැහැ. අපි ළඟ තියෙන මමංකාරය පුපුරවා හරින්න පුළුවන් නම් උදුරා දමන්න පුළුවන් නම් ඒ කියන්නේ උගුල්ලලා විසි කරන්න පුළුවන් නම් ඒ මොහොතේදී පහළ වෙන සත්‍යය තමයි මේ අපි පැහැදිලි කරන්නේ. ඒ මොහොතේදී පහළ වෙන සත්‍යයයි මේ පැහැදිලි කරන්නේ. මේ මොහොතේදී පහළ වෙන ඒ ගුණය තමා තුළ වර්ධනය කරගන්න තමා තුළ ස්ථාපිත කරගන්න තමයි මේ පින්තුන්ගේ මේ උත්සාහය සහ කැපවීම බවට තියෙන්නේ. මුලින්ම අපි ඉන්ද්‍රියන් වලට යම්කිසි කර්මස්ථානයක් දිය යුතුයි. මොකද ඉන්ද්‍රිය ශක්තිය කියන්නේ මේ අපේ අධ්‍යාත්මික මනස කියන්නේ මේ සංකල්ප බාරගන්න මනසක් එහෙම නෙමෙයි. ප්‍රත්‍යක්ෂතාවයට ඉඩ දෙන මනසක්. ඒ අධ්‍යාත්මික මනස ප්‍රත්‍යක්ෂතාවයෙන් යමක් පිළිගන්නව ඇරෙන්නට ලෙහෙසියෙන් සංකල්ප වලින් යමක් බාරගන්නේ නැහැ. ඒ නිසා ඒ සංකල්ප වලින් බාරගන්න නැති ඒ මනසට ප්‍රත්‍යක්ෂතාවය ළඟා කරලා දෙන්න ඕන. එහෙමනම් ඔබ බලන්න ඔබේ ඉන්ද්‍රියන් වලින් මේ ධර්මතා ග්‍රහණය කරන්න පුළුවන්ද කියලා බලන්න. රය දහවල ඉක්ම වූ අවස්ථාව ඔබට ග්‍රහණය කරන්නට පුළුවන්ද? හොඳට ග්‍රහණය කරලා බලන්න ඉන්ද්‍රියන් වලින් තේරුම් ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් තේරුම් ගන්න බැරි හරි වේවා පුළුවන් හරි වේවා ඔබ උත්සාහ කළ යුතුයි ඔය දේ ග්‍රහණය කරන්න. එවිට මේ ඉන්ද්‍රියන් කියනවනේ ලොකු පිවිදීමකින් ලොකු මහාන්තත්වකමකින් මේ ඉන්ද්‍රියන් ටික ඔබේ මනස ඔබේ මමංකාරය කියනවා මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මට ඕන දෙයක් දැනගන්න පුළුවන් කියලා එයා හිතාගෙන ඉන්නේ අධ්‍යාත්මික මනස. එහෙමනම් අධ්‍යාත්මික මනසට කියන්න දෙන්න හා මෙන්න මේක තෝරලා දෙන්න මට. ඇයදහවලේ ඉක්මව අවස්ථාව මට තෝරලා දෙන්න. එයා එවිට ගැටේවි පුළුවන් තරම් මේ කරුණත් එක්ක. පුළුවන් තරම් කැටේවි. ගැටෙන්න ඉඩ හරින්න. ඇති තරම් ගැටෙන්න ඉඩ හරින්න. ගැටෙන්න ඉඩ හැරලා එය ස්වභාවය තුලින්ම ඇතිවන ඒ తত্ত্বය තමයි අපි බාර ගන්න ඕනේ. එහෙම නැතුව පෙර සංකල්ප කරන්න එපා. එතකොට මනස බැරි නම් බෑ කියලා අවසානේ පලා යාවේ. බාර ගනීවි. පරාජය බරයි. අන්න එවිට තමයි අපි ප්‍රඥාව යොදවලා තව ඉස්සරහට ගමන් කරන්නේ. එතකම් අපි ලබා දෙන්න ඕනේ අභියෝගය. ඊළඟට අපි මේ ඉන්ද්‍රයන් වලට කිව්වොත් අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ ඉක්මවා අකාලික ගුණය කාලය ඉක්මවා සිතන්න කියලා කිව්වොත් කාලය ඉක්මවා දකින්න කියලා කිව්වොත් මේ ඉන්ද්‍රයන් මොකද කියන්නේ කියලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මම ඒකට උත්තරේ දෙන්නේ නැහැ. තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන තමන්ගේ ඉන්ද්‍රයන් කියාපාන දේ. නිකම්ම කියාපෑවට හරියන්නේ නැහැ. අදහසක් වශයෙන් ඒක ආත්මීය වශයෙන්ම තමන්ගේ ජීවය වශයෙන් මේ දැනෙන තුරුම එය සොයාගෙන යා යුතුයි. අන්න ඒ විදිහට තමයි පින්නතුනේ මේ ධර්මය සොයා යා යුත්තේ. ඉතින් මාර පරාජය කියලා කියන්නේ මන කියන මාර කෙලෙස මාර තියෙන්නේ මනේ. තණ්හා රති රගා කියන කෙලෙස් තියෙන්නේ මනේ. ඉතින් මාර කියලා කියන්නේ මවාගත් කියන අර්ථයත් මනෝ කියන අර්ථයත් එතන තියෙනවා. ඉතින් මාර පුත්‍රයා එතන ඉන්නවා හැම කෙනෙක් ළඟම. ඒ මාර පරාජය අපිට කරන්න පුළුවන් නම් අපිට දිනන්න පුළුවන් ජීවිතේ සත්‍ය ඥානය ඇති කරගන්න පුළුවන්. නිරෝධ ඥානයක් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ චක්‍රයක් නැහැ, කැරකෙන්නේ නැහැ, නිරෝධයි. කැරකෙන අවස්ථාවකට කියනවා රෝධයක් වෙනවා. නිරන්තරයෙන්ම එකතු වෙන, රැස් වෙන, සංස්කරණය වෙන, පෙරලෙන දෙයකට අපි කියනවා රෝධය කියලා කියනවා. නිරෝධය කියලා කියන්නේ එහෙම පෙරලෙන, රැස් වෙන පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථාවක්. නිරෝධය. ඒ තණ්හාව භවය නිරෝධ කරන්න ඕන, නිදහස් වෙන්න ඕන. එහෙමනම් විමුක්ති ඇස කියලා කියනවා, සදහම් ඇස කියලා කියනවා. විමුක්ති ඇසින් බලන විමුක්ති ඇසේ ස්වභාවය තමයි පුජ්‍යලත්වයෙන් තොරව දෙයක් ග්‍රහණය කරනකොට සම්මා දිට්ඨියෙන් බලනවා. ඒ කියන්නේ දෘෂ්ටි නැතුව බලනවා. සම්මා දිට්ඨිය කියලා වෙනම දෘෂ්ටියක් නැහැ. පරමාර්ථ වශයෙන් ගත්තහම සම්මා සංකල්පය කියලා වෙනත් සංකල්පයක් නැහැ. පරමාර්ථ වශයෙන් ගත්තහම ඒ කියන්නේ කිසිම සංකල්පයක් නැහැ. කිසිම සංකල්පයක් නැහැ. ඒ කියන්නේ කිසිම සංකල්පයක් නැහැ කියලා කියන්නේ මමත්වයේ සිටි තිබියදී කවදාවත් කිසිම සංකල්පයක් නැතුව මේ ලෝකෙ දිහා බලන්න බෑ. මමත්වයේ සංකල්පයෙන් එහෙමනොත් බලලා තියෙන්නේ. ඒ නිසා කිසිම සංකල්පයක් නැහැ කියලා කියන්නේ ඔහු ළඟ හෝ ඇය ළඟ හෝ මමත්වය නැති විය යුතුයි. මමත්වේ නැති වුණා නම් ඔහු කියන වචනයවත් ඇය කියන වචනයවත් ඇයට හෝ ඔහුට ගැළපෙන්නේ නැහැ. ඔහු ඇයත් නෙමෙයි, ඔහුත් නොවේ, වෙනාන් කෙනෙකුත් නොවේ. අන්නේ සත්‍යයේ පිහිටා ලෝකේ දකින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ ධර්මතාවය සමග පුළුවන් තරම් ඉන්ද්‍රිය ශක්තියින් වලින් මනෙන් ගැටෙන්න, ගැටිලා ස්වභාවයෙන්ම ඒ මන ලබා ගන්න පිළිතුරු, ඒ මනසට දැනෙන්න ඉඩ හරින්න, ධර්මයේ ඥානය කරගෙන මදි එය ප්‍රත්‍යක්ෂ කරන්න, ඒ ධර්මය විමර්ශනය කරන්න, ගවේෂණය කරන්න. ඒකට කියනවා විදර්ශනා කරනවා, පරේෂණය කරනවා. මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ කියු සියලුම ධර්ම කරුණු සමග ඔබේ මනසේ උපරිම ශක්තියත් රැගෙන ඔබේ ධර්මයත් එක්ක ගැටෙන්න, එහෙම නැත්නම් පරේෂණය කරන්න, ගවේෂණය කරන්න ටික වේලාවක් සංසුන්. මේ ලෝකේ අමාරුම කාර්ය කුමක්ද කියලා ඇහුවොත් වෙනාන් කාර්යයක් නෙමෙයි. ඒ අන් කාර්යය තමයි, වෙනාන් කාර්යයක් නෙමෙයි, ඒ කාර්යය තමයි නිවන් දැකීම. නිවන විතර සූක්ෂම ධර්මතාවයක් මේ ලෝකේ තව ඇත්තේ නැහැ. ලෝකේ තියෙන සූක්ෂම ධර්මතාවය, ඉතාම සූක්ෂම ධර්මතාවය තමයි නිවන. ඒ නිසාම තමයි මහා ප්‍රඥා ඇති අය, මහා ප්‍රඥා ඇති අය මේ නිවන් දැක්කේ. යම් දර්ශනයක් තේරුම් ගත්තනම් අපිත් ඒක පොතපත කියවලා සුභෝගී භෝගීව හිතලා සංකල්පනය කරලා කියා ගත්ත දෙයක් නෙමෙයි. අපි ඊටාම මේ දුක්ඛහැට ලැබුවා, මානසිකව ලැබුවා, කායිකව ලැබුවා. අපිට අර එකවර ධර්මය නිවැරදිව අසන්නටත් නොලැබීම නිසා තමයි මේ සියල්ලම දුක් වේදනා ලැබුණේ. හරියට ඒකටත් අපිට කියන්න පුළුවන් දුෂ්කර ක්‍රියා කාලය කියලා. එවැනි දුෂ්කර ක්‍රියා කාලයක් තිබ්බා. ඉතින් ඒ දවස්වල බණහන්න දවස්වල අඩුම තරමේ කියනවනම් මට ඒ ධර්මය මේ රෙකෝඩින් කරගෙන නැවත අහන්න රෙකෝඩින් ප්ලේයර් එකක් තිබ්බේ නැහැ. මිනිස්සෙකුට කියලා ඒක ඉල්ලුවාමත් ඒ මිනිස්සයාත් බෑ කියලා කිව්වා ගණන්ලා දෙන්න. ඉතින් ඒ නිසා එහෙමවත් තිබ්බේ නැහැ. දැන් මම උත්සාහ කළා ඒකදී. ඒ නිසා ඔය පින්නතුන්ට දැන් මේ අපි හම් වෙනවා, මේ ධර්ම දේශනා සීරිසේව අහන්න පුළුවන් තරම් අහන්න. අහන තරමට ඔබට නොදැනී ඔබ තුල අර ලෝකෝත්තර කුසලයේ වැඩෙනවා. ඔබ තනිව සංකල්පනය කරන්න ගියාම නැවත වැටෙන්නේ අර මඩටමයි. මොකද ඔබ තදින් අල්ලගන්නේ ලෝකෝත්තර ධර්මයේ නෙමෙයි ඔබේම තියෙන ඉන්ද්‍රයන් ටික. තේරෙනවනේ? ඉන්ද්‍රිය ශක්තියයි ඔබ අල්ලගන්නේ ඔබේ සංකල්පණයට. එහෙමද නැද්ද? එහෙම තමයි. ඒක තේරෙනවනේ. එහෙනම් ඔබේම ශක්තිය වර්ධනය වෙනවා වෙනුවට මේ ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව විග්‍රහ කරන විග්‍රහයක් ඇසීම තුළ ඔබ තුළ ලෝකෝත්තර ශක්තියින් වර්ධනය වෙනවා ඔබ නොදැනුවත්. ඒ නිසා තමයි මේ ලෝකේ මිනිස්යාව ඉන්ද්‍රියන් ග්‍රහණය කරගන්න 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 දැඩි වෙනවා, ගොරෝසු වෙනවා, රළු වෙනවා. දැන් තේරෙනවනේ කුඩා කාලේ ළමයෙක් ඉන්ද්‍රියන් බොහොම අවමෝ ග්‍රහණය කරලා තියෙන්නේ. ඒ තදින් ග්‍රහණය කරන්න 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 රළු වෙන ස්වභාවය, දැඩි වෙන ස්වභාවය, පුච්චලෙක්තෝ ඇති වෙන ස්වභාවය ඇති වෙනවා. ඒ නිසා අපි ඉන්ද්‍රියන්ට ග්‍රහණය කරන්න කියලා කියන්නේ මේ ධර්මය. සද්ධර්මය පෙන්නලා කියන්නේ ඉන්ද්‍රියන්ට මේ ධර්මය ග්‍රහණය කරගන්න කියලා. කොළඹවන්න. එතකොට ඒ තරංගයට යාවේ. තරංගයට ගියාට පස්සේ ඒ ධර්මය තුලින් ඒ ඉන්ද්‍රියන් නිවාවේ. හරියට අර ගිනි අඟුරක් අපි අයිස් කන්දක හරහා යවන්න සලස්සනවා. එතකොට ගිනි අඟුර අයිස් කන්ද හරහා යෑම තුලින් වෙන්නේ මොකද්ද? ගිනි අඟුර ඒක නෙවිලා සිසිල් බවට පත් වෙනවා. ඒ වගේම ඔබේ ඉන්ද්‍රියන් ටික මේ ධර්මයේ හරහා යොමු කරාම ධර්මයේ හරහා ගිහිල්ලා මොකද වෙන්නේ? සිසිල් වෙනවා, නිවෙනවා. නිවෙනවා. ඔන්න උපක්‍රමය. තේරෙනවනේ? දැන් නමුත් අපි මේ ලෝකයේ තියෙන අර ඉන්ද්‍රියන්ට ගෝචර සමාන ධර්මතා ඔස්සේ යොමු කළාට කවදාවත් ඒ தත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් සමාන ධර්මතා ඔස්සේ යොමු කළාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ඔස්සේ යොමු කළාට කවදාවත් ඒ ලෝකෝත්තර ශක්තිය ඇති වෙන්නේ නැහැ. ඒ ලෝකෝත්තර ශක්තිය ඇති වෙන්නේ ඒ ලෝකෝත්තර ගුණය මෙනෙහි කරන අවස්ථාවකදී පමණයි. දැන් මේ ලෝකෝත්තර ශක්තියට ඔබේ මනස යොමු කරන්න. දැන් මම කියන්න සුළු මොහොතක් උදාහරණයක් වශයෙන් ප්‍රායෝගික කරන්න. ඔබේ මනස යොමු කරන්න රාත්‍රියක් දහවලක් දෙකම නැති අවස්ථාවකට. මම ඊට පස්සේ සාකච්ඡා කරලා ඔබේ යොමු කිරීම නිවැරදිද කියලා කියන්නම්. ඔබ යොමු කරන්න ඔබේ මනස රාත්‍රියක් දහවලක් නැති අවස්ථාවට. රාත්‍රියක් දහවලක් නැති අවස්ථාවට ඔබගේ ඉන්ද්‍රියන් හයම, මනම, මුළු ඉන්ද්‍රිය ශක්තියම යොමු කරන්න. කොහොමද අපි මේ අවස්ථාවට ඉන්ද්‍රියන් යොමු කළේ කියන්න බලන්න. ඉන්ද්‍රියන් කියලා හැඟීමක් ඇති වුණේ නැහැ. ඔව්. තව ඒ ස්වභාවයට යොමු කළාට පස්සේ දැනෙන තත්ත්වයන් ගැන කිව්වොත් එහෙම අපිට ප්‍රකාශ කළොත්. තව ඒ ගැන ප්‍රකාශ කළොත් ඒ සම්බන්ධ හාත්පස නිදහසක්. හාත්පස කිසිවක් නැති ස්වභාවය. තව අනිත් පිරිසක් පැහැදිලි කරන්න බලන්න. අපි කිව්වා රැය දහවල නැති අවස්ථාවට තමන්ගේ ඉන්ද්‍රිය ශක්තිය යොමු කරන්න කියලා. දැන් රාත්‍රිය කිව්වොත් ග්‍රහණය කරන්න පුළුවන් ඉන්ද්‍රියට. ඉතාලම හොඳින් කරන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. අඳුර ගන්න පුළුවන්. රැය අඳුරනෝ කරවලයි අඳුර ගත්තා. ඉන්ද්‍රියන්ට දැනෙනවා. දහවල කියලා කිව්වහම දහවලත් හොඳයි. ආලෝකයේ තියෙනවා, ගහවැල, කොළ, හැම දෙයක්ම අපිට හොඳට පේනවා. ඒත් පැහැදිලි. නමුත් මේ රාත්‍රියක් නෙමෙයි, දහවලක් නෙමෙයි. හැබැයි අපි ජීවිතේට දැකලා නැහැ හැම දෙයක්. ඒ කියන්නේ අර සන්ධ්‍යා කාලේ හෝ අලියුම කාලේ වගේ රෑ දවහලා එකට මිශ්‍රව තියෙන වෙලාවක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සම්පූර්ණ රාත්‍රියක් නැහැ, සම්පූර්ණ දහවලක් නැහැ. අඳුරක් නැහැ, ආලෝකයක් නැහැ. එතකොට මේ අඳුරෙන් හා ආලෝකයෙන් තොර දෙයක් පිළිබඳව අහලත් නැතුව ඇති හෝදෙන, හිතලත් නැතුව ඇති, දැකලත් නැතුව ඇති. ඉතින් මෙවැනි කාරණයක් පළමුවතාවට ලෝකයේ නිර්මාණය වුණේ සිතුවේ ලෞතර බුදුහාමුදුරු. නැත්තම් මනුෂ්‍යන්ට හිතන්නවත් බැරි වුණා මේ කොහොමද රැ වෙනවද දහවල ඊට වැඩි දෙයක් මොකද්ද? හැමෝම හිතන්නේ ඊට වැඩි දෙයක් මොකද්ද? මේකනේ තියෙන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ඉච්චරයි. තේරෙනවනේ? ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ ඉච්චරයි. එහෙමනම් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන සීමාවෙන් එහාට ගියා. මේ ඉන්ද්‍රිය බද්ධය තමයි මමත්වය කියලා කියන්නේ. ඉන්ද්‍රිය බද්ධය කඩන්න ඕන. ඉන්ද්‍රිය බද්ධයෙන් අපි නිදහස් වෙන්න ඕන. නැත්තම් හැමදාම ඉන්ද්‍රියන් තුල තියෙන සංකල්පවලට කොටු වෙලා තමයි ලෝක මිනිස්සු ජීවත් වෙන්නේ. ඉන්ද්‍රියන් වලට ඇතුළත් කරන ජාතිය, ආගම, කුලය, වර්ගය, ගෝත්‍ර නොයේකුත් අදහස් සංකල්ප කෝටි ගණක් ඉන්ද්‍රියන් වලට කවනවා සමාජය තුලින්. ඊට පස්සේ ඒ කාපු දෙහිවල් වමාර වමාර නැවත නැවත කියව කියෝ විඳිමින්, සතුටු වෙමින්, දුක් විඳිමින්, සංකල්පනය කරමින්, දේශනාවල් පවත්වමින්, සාකච්ඡා කරමින්, අනුන්ටත් ඒ සංකල්ප පටවමින් ජීවත් වෙනවා. ඒ ලෝකේ ස්වභාවය, මගේ ස්වභාවය නෙවෙයි. මම ඊට වඩා හාත්පසින් වෙනස්. ඈ එහෙම එහෙව් පටවල තියෙන මේ ඉන්ද්‍රියන් නිදහස් කරනවා. ඒවන් වලින් නිදහස් වීම තුළ අධ්‍යාත්මිකව සියල්ල අතහැරීම තුළ, සියල්ල අතහරිනවා කියන්නේ වස්තු බහන්න නෙමෙයි, සියල්ල තියෙන ওই ඉන්ද්‍රියන් හයේ. මොකද තියෙන්නේ? ওই ඉන්ද්‍රියන් හයේ තියෙනවා ওই සියල්ල. නැද්ද? තියෙනවද නැද්ද? සියල්ල තියෙනවා ඉන්ද්‍රියන් හයේ. ඉන්ද්‍රියන් හය අතහැරීම සියල්ල අතහැරීමයි. ඇයි මේ සියල්ල අතහරිනවා කියන එක ලොකු ප්‍රශ්නයක් කරගෙන හිටියේ නම් මොන පිළිතුර හම්බුණා නේද? හරවද මේවද මොනවද මොනවද, මේකත් අතහරින්න ඕන, මේකත් අතහරින්න ඕන නෑ. ඉන්ද්‍රියන් හය තමයි සියල්ල. සියල්ල අතහැරීම කියලා කියන්නේ ඉන්ද්‍රියන් හය අතහැරීම. ඉන්ද්‍රියන් හය අතහැරියට පස්සේ එයා ස්ත්‍රියන්ද පුරුෂයෙන්ද? නෑ නෑ, ස්ත්‍රියකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි. ඔහු සුදු ජාතිකයේද කළු ජාතිකයේද? කළු ජාතිකයේ දැක්කනම් ඔහු කළුත් නෙමෙයි, සුදු ජාතිකයේ දැක්කනම් ඔහු සුදුත් නෙමෙයි. වෙන වර්ගයක ජාතිකයේ දැක්කත්, රතු ජාතිකයේ දැක්කත් ඔහු රතුත් නෙමෙයි. තේරෙනවද? සම්පූර්ණ පුජ්‍යලත්වයෙන් තොර, පුජ්‍යලත්වයෙන් තොරව මේ ලෝකේ දකින්න පුළුවන් නම් මොන තරම් සැනසෙලිදායකද ඈ. මේ පුජ්‍යලත්වය තුල ඉන්න නිසානේ මහා දුක් වේදනා තියෙන්නේ, මහා දුක් පීඩා තියෙන්නේ. මට වුණා, මට නැති වුණා, මට ලැබෙන්නේ දන්නේ නැහැ, මම අවබෝධ කරගනින් දන්නේ නැහැ, මට අවබෝධ නොවේද දන්නේ නැහැ ඈ. නොයෙකුත් දේවල් සංකල්පනය කරමින් වේදනා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා තේරුම් කරගන්න, ඉන්ද්‍රියන් හය කියලා කියන්නේ ඔබට දුක් දෙන දේවතාවෙක් නො, දුක් දෙන මාරයෙක් මිස දේවතාවෙක් නොවේ. ජීවිතේ මිනිස්සුයෝ විඩාබර කරන්නේ, පීඩාවට පත් කරන්නේ මේ ඉන්ද්‍රයන් හය. එහෙමනම් ඉන්ද්‍රයන් හය කියලා කිව්වහම අපි හොඳට මතක තියාගන්න ඕන, මේ චක්කු කියන ඉන්ද්‍රිය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, චක්කු විඥානය කියන ඉන්ද්‍රිය. තේරෙනවනේ? සෝතේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, සෝත විඥානය කියන විඥාන නිරෝධෝ. පටිච්ච සමුප්පාදේ කියපාලේ මොකද්ද? විඥාන නිරෝධ, විඥානේ නිරෝධ කරන්න ඕන. සලායතන නිරෝධ. මොනවද සලායතන කියන්නේ? ඇස කන නාසය දිව ශරීරය කියන ඒවා තමයි සලායතන. මන කියන හය සලායතන. සලායතන නිරෝධෝ එකක් නිදහස් කරා. එහෙනම් ඔබට තියෙන ගෙදරින් නිදහස් වෙන්න, දරුවන්ගෙන් නිදහස් වෙන්න, සමහත්යගෙන් නිදහස් වෙන්න, නෝනගෙන් නිදහස් වෙන්න නෙමෙයි. සලායතන වලින් නිදහස් වෙන්න. සලායතන කියලා කිව්වහම ඔබේ මුළු සරුවාංගෙම අයිති වෙනවද නැද්ද? අයිති වෙනවද? සලායතන වලින් තොර තියෙනවද සරුවාංගෙම කෙස් ගහක්වත් නේද? කිසිම දෙයක් නැහැ. එහෙනම් සලායතන වලින් නිදහස් වුණා කියලා කියන්නේ මම මගෙන් නිදහස් වුණා. දැන් සලායතන වලට බැසගෙන ඉන්නේ. සලායතන වලට බැසගෙන ඉන්නේ. එනිසා සලායතන වලින් නිදහස් වුණා නම් එතන අපිට තියෙනවා ශාන සැනසෙල්ලක්. ওই ටික ටික වෙලාවක් ධර්ම මානසිකාරය යොදන්න, ගැඹුරින් පරිශනය කරන්න. මොකද මම මෙවැනි අවස්ථා දෙන්නේ ඔබ වේගවත් කරන්න, තවත් මේ දහම් මගේ තවත් වේගවත් කරන්න, ඔබ පරිශනය කරන්න, මේ දැන් දේශනා කරන ලද සියල්ලත් සම්පින්දණය කරලා. මේ ආකාරයට මනස හැසිරීමෙන් සිද්ධ වෙන්නේ මනසේ ඇති කරවන ජීවමය ගුණය, ඒ වෙනස් කරවනවා. ජීවත් වීමට උපකාර වෙන මනෝ සංචේතන ආහාර නැති වෙනවා. මනසේ තියෙන රිද්මය ගලා යන ක්‍රමය වෙනස් කරලා වෙනම ක්‍රමයක් මනස තුල ඇති කරවනවා. මනස සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ දුකට ඇදගෙන යන්න. ඒකට අපි කියන වේදනාවට ඇදගෙන යන්න. විඳින්න හරි කැමතිනේ. සතුටු වෙන්න තමයි මුලින්ම කැමති. හැමෝම දුක් විඳින්න නම් කැමති නෑ. කවුරුත් කැමති සුඛ වේදනාව ලබන්න. ලෝකයේ හැම කෙනෙක්ගේම හුත් කියන්නේ මම සතුටෙන් ඉන්න කැමතියි කියලා. සතුටෙන් ඉන්න කියලා මොනවද කරන්නේ? සිහිනයක් පස්සේ සංකල්පනයක් පස්සේ යනවා. නමුත් මේ ලෝකේ හැම සිහිනයක්ම හැම සංකල්පයක්ම අප සිතන පරිදි සිදු නොවන බව අපි කවුරුත් දන්නවා. ජීවිතය ගැන සංකල්පයක් ඇති කරගෙන ඉන්නවා, අනේ මෙන්න දත්තික හැලෙනවා, හමරලි වැටෙනවා, වයසට යනවා. පුජ්‍යලයක් ගැන සංකල්ප කරගෙන ඉන්නවා, ඔන්න පුජ්‍යලයාව ලස්සන වෙනවා, වයසට යනවා. එහෙම නැත්තම් ක්‍රියාවෙන් හරි අපහැදිලි වෙනවා. එතකොට ඔන්න අප්‍රසාදයටපත් වෙනවා නේද? ආදී කොට ඇති විදියට මේ ලෝකෙ කිසි දෙයක් නැහැ. උදෑසන මලක් දිහා බල්ලා ඒ සතුට වෙනවා, හවසට යනකොට ඒක පරවෙලා විනාශ වෙලා යනවා. සතුට කියන වින්දනය ලබන්න ගියාට පස්සේ ඒ කැමැති පරිදි සිතන පරිදි ඒ දේ සිදු නොවීම නිසා නැවතත් හට ගන්නවා. ඒ හේතුවෙන්ම දුක. එහෙමනම් නිවනේ තියෙන ස්වභාවය තමයි දුකත් නැහැ, සතුටත් නැහැ. දුකත් නැත්තම් සතුටත් නැත්තම් මනසේ තියන්නේ මොකද්ද? නිවීම. දුකෙන් දැල්වෙනවා මනස, සතුටෙන් දැල්වෙනවා මනස. දුකෙන් දැල්වෙන්නෙත් නෑ, සතුටෙන් දැල්වෙන්නෙත් නෑ. හිත මොකද කරන්නේ? හිත නිවිලා පවතිනවා. හිත නිවිලා පවතිනවා. ඒ නිමුණු හිත වේදනාවෙන් තොර වෙච්ච නිසාම පුදුමාකාර විදිහේ සහනශීලීව ජීවත් වෙන්නට පුළුවන්. මුල් අවස්ථාවන් වලදී මේ කෝණ දෙකම හොඳට පේනවා. සම්මුති කෝණයත් හොඳට පේනවා, පරමාර්ථ කෝණයත් හොඳට පේනවා. පරමාර්ථ කෝණේ වැඩ ඉන්නත් පුළුවන්, සම්මුති කෝණයට අනුව හිතන්නත් පුළුවන්. සම්මුති කෝණයට හිතුවනම් අපි ඉස්සර වගේ කියලා මෙහිමයි කියලා හිතා ගන්නත් පුළුවන්. පරමාර්ථ දර්ශනයෙන් බැලුවාම පරමාර්ථ කෝණයෙන් බැලුවාම පේන්නේ මෙන්න මෙහෙමයි කියලා හිතා ගන්නත් පුළුවන්. හරියට අර ඇස් කණ්ණාඩි දෙකක් වගේ. ඇස් කණ්ණාඩි දෙක පළඳල බැලුවාම එක විදියකට පේනවා. ඇස් කණ්ණාඩි දෙක නැතුව බැලුවාම තව විදියකට පේනවා. සම්මා දිට්ඨියත් ඒ වගේ හොඳ ඇස් කණ්ණාඩි දෙකක්. කරුණු පැහැදිලි කරලා ලකිනවා. ඒක අපි තුල පහළ වෙන්න ඕන. ඒක පහළ වෙන්නේ නැහැ මායයා පදිංචි වෙලා ඉන්නකම්. ඔබ මාර පාක්ෂික වෙන්න එපා. ඒ කියන්නේ මානසික පාක්ෂිකයෙක් වෙන්න එපා ඔබ. ඉන්ද්‍රිය පාක්ෂිකයෙක් වෙන්න එපා. ඒකට අපි මාර පාක්ෂිකයෝ කියලා කියනවා. අපි ප්‍රඥා පාක්ෂිකයෙක් වෙන්න ඕන. තේරෙනවා නේද? ප්‍රඥාව පැත්තට අපි එන්න ඕන. දැන් කෙනෙක් ඔබට බැන්නොත් කවුරු හරි ඔබට රිදෙනවා. ඔබ මාර පාක්ෂික වුණොත් මොකද කරන්නේ? එකට එක කරනවා. ප්‍රතික්‍රියාවලියක් කරනවා ලෝකේ. ඒක තමයි මාර්පාක්ෂික ධර්මය. මට කළා මමත් කරනවා. යුතුකම් කරනවා. යුතුකම් කරනවා. අයුතුකම් යුතුකම් දෙකම ඊට පස්සේ කම් කරනවා. රහතුන්ගේ ආර්ය ශාවකයන්ගේ හරි ලස්සනක් තියෙන මේ යුතුයකම් කරන්නෙත් නැහැ අයුතුයකම් කරන්නෙත් නැහැ කාටවත් ඉස්කෙනකොට යුතුයකමක් කරන්නේ නැහැ අයුතුයකමක්. දවසක් රහතන් වහන්සේ නමක් මේ ආරේ හිටපු රස්තියාදු කොල්ලෝ ටිකක් වීලුවට වගේ උන්වහන්සේ ඉතින් බොහෝම අහිංසක ලෙස යනකොට වෙනත් ආගමික පිරිසක් මේ තරුණයෝ ටිකක් මේ රහතන් වහන්සේ මේ නියරක් මත යද්දි වෙලට තල්ලු කළා. බලන්නනේ එහෙම දෙවලුත් වෙනවනේ. එතකොට රහතන් වහන්සේගේ බලයේ යොදලා ඈ තේජෝ කසීනියට සමවැදිලා අර කොල්ලෝ ටික පුච්චල දැම්මේ නැත්නම් මොකද කියලා අහන්නකෝ. නේ එහෙම කරන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. ඉතින් මේ තල්ලු කළා දැම්මා. ඒක තල්ලු කරලා දාලා ඉතින් hina වෙලා දුවන්න ඉතින්. මේ තවත් ත්‍රිසක් ඇවිල්ලා උන්වහන්සේව කොටට අරගෙන මඩ හොදලා පාත්‍ර හොදලා නැවතත් අතර දුන්නා. අතර දුන්නට පස්සේ ස්වාමීන් වහන්සේ මොකද දැන් හිතෙන්නේ කියලා කිව්වහම කිව්වා. ඒගොල්ලෝ කරගත්ත දේ ඒගොල්ලෝ ගත්තා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඔයගොල්ලෝ කරගත්තා. ඒ දෙන්නම මට කිසිවක් කළේ නෑ කිව්වා. ඔය දෙගොල්ලම මට කිසිවක් කළේ නෑ. ඒගොල්ලෝ කරගත්ත දේ ඒගොල්ලෝ ගිනිච්චා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඕගොල්ලෝ ගිනිච්චා. මට නම් මොකවත් කළේ නෑ කිව්වා. මට ඒගොල්ලෝ තල්ලු කළෙත් නෑ මඩට. ඔයගොල්ලෝ මාව ගොඩින් තිබ්බෙත් නෑ. මේ මතක් කරන්නේ මේ සම්මුතියක් එහෙම නෙමෙයි. පරමාර්ථයක් එහෙම නෙමෙයි. අර මඩට වැටුණු රහතන් වහන්සේ ගොඩින් තැබීම වරදක් කියනවා නෙමෙයි. ඒක හොඳ දෙයක්. ඒ වුණාට මේ කියලා දෙන්නේ මේ උතුම් පොඩි කාරණයකින් මොකද්ද මේ කියලා දෙන්නේ? මහා පුදුම කරුණක්නේ කියලා දෙන්නේ. ඒගොල්ලෝ කරගත්ත දේ ඒගොල්ලෝ ගෙනිච්චා. ඔයගොල්ලෝ කරගත්ත දේ ඔයගොල්ලෝ ගෙනියනවා. ඔයගොල්ලෝ ළඟ තියෙනවා. හැබැයි මාව ඒගොල්ලෝ තල්ලු කළෙත් නැහැ. ඔයගොල්ලෝ ගොඩින් ගත්තෙත් නැහැ. ගොඩට ගත්තෙත් නැහැ. තේන්නනේ? ඒගොල්ල රහතන් වහන්සේ පුජ්‍යලේක හැටියට හිතන්න ගියා නම් අර මඩර දාපු ගොල්ලන්ට බැනලා දුස් කියලා ගොඩට ගත්ත අයට බොහොම ස්තුතියි නේද? තෑන්ක්ස් කළා. අපි නම් එහෙමනේ කරන්නේ. දැන් බලන්න මෙතනින් කියවෙන්නේ මොකන්ද? පුදුම කාරණයක් හිතද්දි මහා පුදුම සැනසෙල්ලක් ඒ කාරණය හද්දි අපිට දැනෙන්නේ. අපිට අහන්න ලැබෙන්නේ ඒ වගේ කරුණක්. ඒගොල්ලෝ යමක් කළා. තල්ලු කරන කට්ටිය යමක් කළා. මනසින් මමත්වයෙන් උපාදානයෙන් යංගිසි වින්දනයේදී යමක් කළා. හැබැයි ඒගොල්ලෝ ඒක අරගෙන දිව්වා. මේගොල්ලොත් සානුකම්පිත හිතක් පහළ වෙලා රහතන් වහන්සේ කියලා දන්නේ හොඳ මිනිස්සෙක් මෙයා ගොඩින් අරගෙන තියාගෙන ශ්‍රමණෙක් මොම් පිරිසුදු කරලා තිබ්බා. මේගොල්ලෝ සද්ධාසිතින් කළා. අරගොල්ලෝ වෛරසිතින් කළා. ඒගොල්ලන්ට වෛරසිත ඉතුරු වුණා. මේ පැත්තන්න හොඳ කුසලයක් සද්ධාසිතක් ඉතුරු වුණා. නමුත් රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මම අංකාරය දුරු කරපු කෙනෙක් නිසා මම කියන කෝණයෙන් බැලුවේ නැහැ. මම කියන දර්ශනයෙන් බැලුවේ නැහැ. මම කියන දර්ශනයෙන් බලපු නැති නිසා කිව්වා ඒගොල්ලෝ කළ දෙයක්වත් නැහැ මට. ඕගොල්ලෝ කළ දෙයක්වත් නැහැ. ඒ වගේම ඔය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාට අද රහතන් වහන්සේලාට වෙලා තියෙනවා. ඒ කාලේ රහතන් වහන්සේලා මේ පාරේ පිණ්ඩපාතේ වැඩමුට පිටිපස්සෙන් ඇවිල්ලා පොළු පාරවල් ගහලා තියෙනවා. දරයි පළකින් ගහලා තියෙනවා. මේ පුංචි පහේ දෙයක් නෙමෙයි. ඉතින් අද තියෙනවයි කියන එක අහන්න දෙයක් නෙමෙයි. ගැටළු මේ මාර්ගඵලයක් ලැබුවයි කිව්වහම එලෝ එලෝ පහර දෙනවයි කියන එක අහන්න දෙයක් නෑ. ඒ කාලේ ඒ දුෂ්ට සිතේ හැටි, දුෂ්ට හිතේ හැටි, දුෂ්ට මිනිස්සුන්ගේ ලෝකේ හැටි කවදත් ඉන්නවා. කවදත් ඉන්නවා ඒ නපුරු මිනිස්සු, අඥාන මිනිස්සු, ප්‍රඥා රහිත මිනිස්සු ඉන්නවා. ඉතින් උන්වහන්සේට දරේපලකින් පහර දුන්නාම උන්වහන්සේ ප්‍රකාශ කළා. දැන් එක නගරයකින් යද්දී ඉතින් කඩමන් සන්ධ්‍යාවක්, එතෙන්දී අර කොල්ලෝ ටික එකතු වෙලා දරේපලක් අරගෙන ගැහුව පිටිපැත්තෙන් ගිහිල්ලා. ගැහුවාම ඉතින් උන්වහන්සේ පස්සවත් හැරුන්නේ නැහැ, හේවම වැඩම කළා. වැඩම කරා. නමුත් කඩවල කඩපිලේ හිටපු තරුණයෝ දැක්කා මේ රහතන් වහන්සේට මේ යෝගිවරයාට මේ එහෙම නැත්තම් ශ්‍රමණයාට ගැහුව කෙනෙක් ඇවිල්ලා. ඒක වරදක් කියලා අර කොල්ලොන්ට අල්ලගෙන ගැහුවා. ඈ රසාධාරණයක් දකින්න බැරි කවුරු හරි ඉන්නේ ඇදී අල්ලගෙන ගැහුවා. ගාල ඇව්වා මේ ඔබ වහන්සේට ගැහුවා නේද අර කොල්ලු ටික? නෑ නෑ මට ගැහුවේ නෑ කිව්වා. ගැහුවේ නැත්නම් අපි දැක්කේ අර දර ඉපලකින් ගහනවා. ආ දර ඉපලක් නම් වදිනවා මට දැනුණා. ඒත් ඒක මට දැනුන්නේ නෑ කිව්වා. මට ගැහුවේ මට දැනුන්නේ නෑ කිව්වා. මට ගැහුවේ නෑ කිව්වා. එහෙනම් මතක තියාගන්න අපේ කේන්ද්‍රය අපේ තරහ වෙන්නේ මොකද? මේ මමත්වය හරහානේ. නෑ ඕන තරම් අපේ පය එහෙ මෙහෙ හැපිලා විශාල තුවාල වෙනවා. හරිනේ? විශාල තුවාල වෙනවා. අපි ඌය කියලා ඔහේ දරාගෙන ඉන්නවා. නමුත් කිසිම තුවාලයක් වෙන්නේ නැහැ. නමුත් ටිකක් ඇඟේ හැපිලා යන ටිකක් හිතුමතේ කවුරු හරි මාව පරාදේ කළා, මාව නැති කළා, මමත් ඒකට මේවා කරන්න ඕන කියලා ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඒ නිසා යාට හිතන්න පුළුවන් නම් මම කියා කෙනෙක්, එයාට දැනෙනවා නම් මම කියා කෙනෙක් නැත. අන් අය කියා කෙනෙක්ද ලෝකේ නැත. ඉතින් උන්වහන්සේ හිතන්නේ නැති අර අත්තක් කඩාගෙන වැටුණා එකට. දැන් පාරේ යද්දී අත්තක් කඩාගෙන වැටෙනවා එකට. අපි ඒකට කාටවත් අයිර කරන්නේ නැහැ. පොඩ්ඩක් අත් ඇඟට කඩාගෙන වැටුණා අත් අයින් කරලා ඇඟ පිස දාගෙන අපි පාඩුවේ ගියා. හැබැයි ඒකත් ඒකට අයිතිකාරයෙක් හිටියොත් මේ අයිතිකාරයට බඩින් තියෙන මේ අතු කපලා දාන්න කියලා. එහෙම නැත්තම් ගියා. ඒහා සමානව එහි ක්‍රියාවලියක් මිස එහි යම් කිසි දැනීමක් මිස ඒකේ පුජ්‍යලත්වයක් දැක්කේ නැහැ. පුජ්‍යලත්වයක් දැක්කේ නැහැ. ඉතින් ඔබටත් ඒ දර්ශනේ තියෙනවද? ඔබත් ඒ දර්ශනේ ගත්තද? ඒ දර්ශනේ ඔබත් ගන්න ඕනේ. කියන්නේ ඔබ ඒ දර්ශනයෙන් 100ට 10ක් 15ක් ගන්නකො. වැඩි නෙමෙයි 100ට 10ක් 15ක් ගන්න මොන තරම් ශාන්තියක්ද නේද කියලා. මොනතරම් ශාන්තියක් දැනෙන්නේ කියලා. මොනම විදියකවත් ඒ නිර්වාණ ධර්මයට, නිර්වාණ දර්ශනයට තමන්ගේ හිත යොමනකොට හිතේ ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමක් හරි ගැටීමක් හරි දෙකම ඇති වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් කියන දෙකම ඇති වෙන්නේ නැහැ. ඇලීම් ගැටීම් කියන දෙකම හිතේ ඇති වෙන්නේ නැත්තම් පුදුමාකාර මානසික සහනයක්ද මිනිස්සුන්ට තියෙන්නේ? පුදුමාකාර සහනයක් තමයි මිනිස්සුන්ට තියෙන්නේ. පුංචි පහේ සහනයක් නෙමෙයි. ඒක ඉතාම විශාල සහනයක්. ඉතාම විශාල සහනයක්. අර විඳින දෙයට වඩා, විඳවන දෙයට වඩා අවේදීත සැපය හොඳයි. ඒ නිසා ඉස්සෙල්ලම තේරුම් කරගන්න මමත්වය කියන්නේ මට සැප දෙන වස්තුවක්ද දුක් දෙන වස්තුවක්ද? තමන්ගේ මමත්වය තමන්ට සැප දෙන වස්තුවක්ද දුක් දෙන වස්තුවක්ද? මොකද උත්තරේ? දුක් දෙන වස්තුවක්. එහෙනම් ඉවත් කළ යුතු ධර්මතාවයක් කියන මහණෙනි, යමක් දුක නම් ඉවත් කරන්න. යමක් දුක නම් ඉවත් කරන්න. දැන් සාමාන්‍ය අපේ ජීවිතයේ හිම කටුවක් ඇනුනොත් එතන දුකයි වේදනාවයි, අපි ඒක ඉවත් කරනවා. තුවාලයක් හැදුනොත් එතන වේදනාවයි, අපි ඒක සුවපත් කරනවා. සාමාන්‍ය ගුණයක් අපි ළඟ තියෙන දුක් දෙන වස්තු ඉවත් කරනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ දුක් දෙන වස්තුව එහා දෙයක්, ඒ වස්තුවට එහා දෙයක් දන්නේ නැති නිසා ඒ වස්තුවේම එළඹගෙන ඉන්නවා ලෝක මිනිස්සු. ඊට එහා දෙයක් නැත්තා ඉතින් කරන්න දෙයක් නැහැ නේ, ඒක තුලම ඉන්න වෙනවනේ නේද? දැන් අපි හිතමු කුඩා දූපතක දූපත් රාජ්‍යයක් තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට ඒක එච්චර සැප පහසුකම් මොකවත් නැහැ. ගහක් කොළක් එහෙම වෙල් යායක් මොකුත් නැහැ. ඉතින් මිනිස්සු ඒ දූපතේ ඒ තියෙන දේවල් ටික විඳගෙන ඉතින්ට වෙලා ඉන්න, මොකද වෙනත් දෙයක් නැහැ. මාළුවෙක් කල්ලගෙන කාලා ජීවත් වෙනවා. තේරෙනවනේ? හදලා කරවල ටිකක් වෙන රටකට දීලා මොනවා හරි ඩිංගක් ගේන වෙන දෙයක්ම නැහැ. සමහර දූපත් රාජ්‍යවල තියෙන මොකුත් නැහැ. ඉතින් ඒ වගේ තමයි මිනිස්සයා. අර ඉන්ද්‍රයන් වලින් එහාට දෙයක් නොදකින නිසා ඉන්ද්‍රයන් තුලම භුක්තියෙන් තියෙන දේ කාලා ඉතින් වෙන දෙයක් මොකද්ද ඉතින් මේ කාලා ඔය ජීවත් වෙනවා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් දැන් මේ අවස්ථාවේදී අපිට දැන් තේරෙනවා මේ රාජ්‍යයට වඩා දෙයක් තියෙනවා. ඉන්ද්‍රිය රාජ්‍යයට වඩා දැනක් තියෙනවා අපිට යා හැකි. එහෙමනම් දුක්ඛ සත්‍ය අඳුනගන්න ඊළඟට අපි ඊළඟ පියවර එනවා සමුදය සත්‍යයට. ඊට පස්සේ මේ මාර්ගය නිරෝධය පසක් කරගන්නවා. නිරෝධයට පත් වුණාට පස්සේ ඔබ මේ ලෝකයේ දිහා ඉන්ද්‍රියන් වලින් බලන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දැනට ඔබ බලන්නේ ඇහින් ලෝකය. දැනට ඔබ බලන්නේ කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් සහ ඒවයි මිශ්‍රණය කරලා මනින් බලනවා. මන ඇසින් මිශ්‍රණය කරලා ඇහැට දානවා. ඇහැට දැම්මට පස්සේ ඒ මන ධර්මයට අනුරූපීව අර කෙනා දිහා බලනවා. අන් දවසක් මිනිස්සෙක් ගැන මට කියලා දුන්නා, මේ අර මිනිස්සයා හවල් පළාතේ ඉඳලා ඇවිල්ලා ඉන්නේ, ඉතාලම දරුණු මිනිස්සෙක් කියලා එක්ක බාසුන් නැහැ කෙනෙක් කිව්වා. කිව්වහම ඉතින් මේ මාත් ඉතින් සෝදිසියෙන් බලාගෙන හිටියා, ඒ වගේ මිනිස්සෙක්ද කියලා. මට ඉතින් එහෙම පෙනුමක් තිබුණේ නැහැ. නමුත් ටික දවසකින් ඇවිල්ලා ඒ බාසුන් නැහැ ආයි කියනවා. නෑ නෑ, මං හිතුවේ එයා වෙන්නේ නැති කියලා. එයා නෙමෙයි ලුයි වෙන කෙනෙක්ලු. දැක්කනේ? දැන් ඔය ඇත්තන්ට හරි කෙනෙක් හඳුන්වලා දුන්නොත් වැරදි විදියට අපි බලනවා. හොයි තාම සැකින් බලනවා මේ පුජ්‍යලයා දිහා. නරගේ කවදක හරි ආයේ යාළුවෝ ඇවිල්ලා කියනවා, අනේ නෑ මං හිතපු කෙනා නෙමෙයි, ඒ වෙන එක්කෙනෙක් කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන දේවල්. ඊට පස්සේ අර සංකල්පයේ කෝණේ ආයි වෙනස් කරලා අපි බලනවා. ඒ නිසා සංකල්පමය කෝණයත් මහ බුදුමයි. නමුත් අපි බලන්නේ ඉන්ද්‍රියන් හයෙන්. එහෙමනම් ඉන්ද්‍රියන් හයෙන් නොදකින ඇසක් පහළ වුණා නම් ඒකට කියනවා සම්‍යක් දර්ශනය, සම්මා දිට්ඨිය. යා ඉන්ද්‍රියන් හයට ගෝචර වෙච්ච අතීත අනාගත වර්තමාන දැක්මක් ඔහු ළඟ ඇත්තේ නැහැ. තේරෙනවනේ? ඉන්ද්‍රියන් හයට සමාන අතීත අනාගත වර්තමාන කෝණයක් ඇත්තේ නැහැ. දැන් ඒකනේ ওই සම්මුති ක්‍රමයට ලෝකෙ පැහැදෙනයි ටික කාලෙකින් ආය අපැහැදෙන්නේ. ඇයි? මොකක් හරි ක්‍රියාවලියකට සාමින් වහන්සේ මෙහිම වෙන්නේ නැති කියලා පැහැදෙනවා. පැහැදිලා වෙරලා ඕගොම් බලාපොරොත්තුවේ සම්මත ක්‍රියා වටපිටාව ආයි නැති වෙනකොට මොකද කියන්නේ? ආ දැන් අපි එක්කෙනෙකුට පැහැදෙනවා හාමුදුරුවෝ රැයට කන්නේ නැතුව ඇති කියලා. උන් ආරංචින හාමුදුරුවෝ රැයට කනවා කියලා. ඒකට අපහැදෙනවා. ඈ හාමුදුරුවෝ ළඟ ඔන්න ටීවී එකක්වත් රේඩිය එකක්වත් මුකුත් නැහැ. උන්වහන්සේ පාත්‍රයේ සිවුරයි විතරයි. දැන් උන් හාමුදුරුවෝ ළඟ ටීවී එකක් තියෙනවා කියලා ආරංචි වෙච්ච එකම අන්න අපහැදෙනවා. ඒ කියන්නේ සම්මුති කාරණයක් නිසා පැහැදිලා ආය පැහැදෙනවා. එහෙම නැත්නම් ඔය සමහර ගෑනු ළමයි පිරිමි කෙනෙක් එක්ක යාළු වෙනකොට එයාට විශාල සල්ලි තියෙනවා, කඩ තියෙනවා කියලා හිතලා ඔන්න යාළු වෙනවා. යාළු වෙලා ටික වෙලාවක් පොඩ්ඩක් සාකච්ඡා කරලා බලනකොට ඒව එයාට නෙමෙයි එයාගේ අයියට අයිති. ඕන පැහැදෙනවා. වැඩි කෙරෙන්නේ නැහැ. තේරෙනව නේද? එහෙම නැත්නම් එයාගේ කුලයේ ගෝත්‍රයේ මේ හොඳයි කියලා ඔන මිත්‍ර වෙනවා. මිත්‍ර වෙලා අන්න කුලේ හරි පරම්පරාවේ හරි මොනවා හරි දෝෂ තියෙනකොට අන්න තියෙනවා. ඉතින් මේ පුතඥන ලෝකයේ සාපේක්ෂිතතාවය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ නිසා මම නිතරම කියන්නේ පුජ්‍යල පැහැදීම කුමටද? පුජ්‍යල පැහැදීම ඇති ඒක තමයි සාමාන්‍ය ගුණේ ලෝකේ. පුජ්‍යල පැහැදීම ඇති කරගන්න. ඒ නිසා ධර්මයේ හමුවට ආවම පුළුවන් තරම් ධර්මයට පැහැදෙන්න, තර්කානුකූලව සිතන්න, විද්‍යානුකූලව සිතන්න, යථාර්ථවාදීව සිතන්න, පරේක්ෂණාත්මකව බලන්න, ඔබ ධර්මයම ග්‍රහණය කරගන්න. සබ්බ රතින් ධම්ම රතේ ජිනාති, ධර්මයම දිනන්න බලන්න, ධර්මයට මැලෙන්න, ධර්මයෙන් දිනන්න බලන්න. කියන්නේ කරුණු දැන ගැනීමත් නෙමෙයි, කරුණුවලට අනුගත ජීවිතයක් නිර්මාණය කරගන්න. දැන් අපිට ගොඩාක් ඔය චක්කරේ කටපාඩම් කරන වගේ කරුණු ටිකක් ඉගෙන ගන්න පුළුවන්. කරුණු ඉගෙන ගන්නපා. කරුණු ඉගෙන ගන්නපා. ඒ කියපු අකාලික ගුණේ මා තුළ ඇති කරගන්න. ඒ අවේදීත ගුණේ මා තුළ ඇති කරගන්න. ඒ සම්මාදිට්ඨිය මා තුළ ඇති කරගන්න. මම ධර්මය වෙන්න, ධර්මය මම වෙන්න, ධර්මයයි මමයි අතර කිසිදු වෙනසක් නැතුව එක්කෙනෙක් බවට පරිවර්තනය කරගන්න. ඒකට කියනවා ධම්ම ජීවිනෝ. ධර්මයේ ජීවිතේ වෙලා. දැන් ධර්මය වෙනමයි මම වෙනමයි ඉන්නේ නේද? නේද? අර කිව් ලෝකෝත්තර ධර්මයයි කියන්නේ ටිකක් ඈතින් තියෙන දෙයක්. මම ඒක ලබා ගත යුතු දෙයක්. ඉතින් ඒක ලබා ගන්න, ලබා ගත්තට පස්සේ ධර්මයයි ජීවිතයයි එකක් බවට පත් වෙනවා. එතකොට ධර්මයේ සෝය ඔබට දැනෙනවා. දැන් අපි මෙහි ඉඳලා එංගලන්තය ගැන හිතනවා. එංගලන්තය ඈතින් තියෙන්නේ. එංගලන්තය ඈත මෙහි නේ. එංගලන්ත දේශගුණය අපිට දැනෙන්නේ නැහැ. අපි එංගලන්තයට යනවා. ගියාට පස්සේ එංගලන්තය අපිට දැනෙනවා. ඒ නිසා ඔබ ධර්මයට ගියාම ධර්මය දැනෙන්න පටන් ගන්නවා. ඈතින් තියෙන ධර්මයේ තින්ට ගන්නවා. ඒ නිසා හැමතිස්සෙම එහෙනම් අපි බලන්න ඕන ඒ ධර්මයේ දිශාවම බලාගෙන යන්න ඕන. ධර්මයේ දිශාවම බලාගෙන යන්න ඕන. ඉබේ පහළ වෙනකන් ඉන්නපන්. කොයි වෙලාවක හරි ඉබේ පහළ වෙනවා. එහෙම ඉන්නපන්. ධර්මයේ හොයාගෙන යන්න, සක්‍රීය මනසින් හොයාගෙන යන්න, සක්‍රීය විඥානේ හොයාගෙන යන්න. ගානක් හදන පුජ්‍යලේ ගණන් හදන ක්‍රමවේදී තියෙන විඥානේ නේද? දැන් අපි හිතමුකෝ 8යි 8යි කියද නේද බෙදීම එහෙම කියලා. එතනකොට ඉබේට හෝ මුත්‍තරේ කියලා ඉඳලා හරියන්නේ නැහැ. එයා ඒ ඉලක්කම් ගලපලා 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 හදා හදා ඉස්සරහට යනවා. ඒ වගේ තමයි මේ ධර්මය නිකන් ඉන්නපන්. ප්‍රඥාව විහිස කරන්න, නොන විහිස කරන්න, විහිස කරවල හොයාගෙන 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 පියවරෙන් පියවර යන්න. දැන් බලන්න ඔබේ මනස සියල්ල අතහැරී ගුණයට පත් වුණාද? සියල්ල අතහැරී ගුණයට ඔබේ මනස පත් වුණා නම් එහෙනම් ඔබ එතන ඇති වෙන්න ඕන. අන්නේ தත්ත්වය ඔබ තුළ නිර්මාණය වෙන්න ඕන. මේ කොටසත් අපි විදර්ශනාවට ගමු. කාය විඥාණයට පමණයි. මනෝ විඥාණයට ඒක දැනුනේ නෑ. ද්වේෂ සහගතව ගැටීමකින් ඒක දැනුන්නේ නැහැ. උන්වහන්සේ චේතෝ විමුක්තියටපත් වෙලා සිතවිලි තියනවා. නමුත් අර විදිහේ ද්වේෂයේ උපදවන බලවේගයේ දර්ශනය උන්වහන්සේ ළඟ නැහැ. හිතන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට හිතන්න පුළුවන්. අවශ්‍ය නම් විඳින්නත් පුළුවන්. විශේෂයෙන් දකින්නත් පුළුවන්. ඒකයි තියෙන වෙනස. තේරෙනවනේ? සාමාන්‍ය කෙනෙක්ගේ දෘශ්‍යයට බලන්නත් පුළුවන්. ඕනනම් රහතන් වහන්සේගේ ගුණයෙන් බලන්නත් පුළුවන්. විශේෂයෙන් දකින්නත් පුළුවන්. නෑ එහෙම ඕනනම් පස්සහැරලා බලන්නත් තිබ්බා. නොබල ඉන්නත් තිබ්බා. උන්වහන්සේගේ ක්‍රියාවලිය තමයි උන්වහන්සේ එතෙන්දි පෙන්වන්. දැන් අපිට කියන්න බෑ හැමතිස්සෙම රහතන් වහන්සේ කෙනෙක් මේ පස්සහැරිලා බලන්නේ නැහැ කියලා ගැහුවොත්. සැහැල්ල බලන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේටත් ඕනනම් වසලයා කියලා බැන්නම සද්ද නැතුව යන්නත් තිබ්බා. දැන් ඒ ලෝක අනුකම්පාවට නිතරම අර්ථචර්යාවෙන් යම් අනුශාසනයක් දෙන්නට, යම් කිසි උපදේශයක් ලෝකෙට ඉතුරු කරන්නට ක්‍රියාවලියෙන් වචනෙන් උන්වහන්සේලා ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා අපිට ඒක ලොකු ආදර්ශයක්. දැන් එහෙනම් මේ ධර්ම කරුණු ගැන සිතා බලන්න ටික වෙලාවක්, විනාඩි කිහිපයක්. හොඳයි. ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න තුරු ශාල මහන්සියක් ලබන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තාට පසුව ඒ තුල ජීවත් වීමට හෝ ඒ පවත්වා ගැනීමට කිසිදු වෙහෙසක් මහන්සියක් මොකවත් කරන්න ඕනේ නැහැ. නමුත් අපි වෙනත් ධ්‍යාන එහෙම වඩා ගත්තොත් එහෙම කොයි වෙලාවෙ කඩා බිඳ වැටේද කියලා හරි භයානකයි. අපේ එක හාමුදුරු කෙනෙක් හිටියා, උන්වහන්සේ චතුර්ථ ධ්‍යානෙට දියුණු කරගෙන හදිස්සි මල ගෙදරක් වෙලා ඉතින් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දවස් තුනෙන් ආයේ ගෙදර එනකොට ඒ ධ්‍යාන හතරම නැහැ. ඒ ධ්‍යාන හතරම කැඩිලා. ඒකට හේතුව ප්‍රගුණ කරන්න බැරි වුණොත් හැමදාම හරියට වෙලාවට පැය ගණන් ඒක ප්‍රගුණ කරන්න ඕන. ප්‍රගුණ කරන්න බැරි වුණොත් ඒ ධ්‍යානෙ පිහිටන්නේ නැහැ. සිදෙනවා. නමුත් මේ සත්‍ය අවබෝධයේ හිම දෙයක් වෙන්නේ නැහැ. හයිම වෙන්නේ නැහැ. දැන් කොහේබකවත් තියෙනවද මාර්ගඵල පිරිහුණා කියලා? මාර්ගඵල පිරිහෙන්නේ නැහැ. සත්‍ය අවබෝධය පිරිහෙන්නේ නැහැ. ඒ නිසා සුවිශේෂ සත්‍යක් මේක. ඒ නිසා ඒක මොනම හේතුවකින්වත් පිරිහෙන්නේ නැතුව පවතින ධර්මතාවයක් ජීවිතෙත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ. ඒක ඥාන දර්ශනය. ඥාන දර්ශනය. ඒක පුදුමයි. ඒක මහා අසිරිමත් දෙයක් වෙන්න තුනේ. අසිරිමත් දෙයක්. ඉතින් අපි මේ දේ ලබා ගත්ත නම් ඒ ලබා ගත්ත දවසේ ඉඳලම හරි සන්තෝෂයෙන් ජීවත් වෙන. තරුණ කාලේ මට ඒ අදහසක් ආවා, මේ ධර්මයේ මං කොහොම හරි තරුණ කාලෙම තේරුම් ගත්තොත් මට ජීවිත කාලෙම එතකොට ධර්මයෙන් දකිමින්, ධර්මයේත් එක්ක ජීවත් වෙමින්, ධර්මයේ විඳිමින් ඉන්න පුළුවන්. දැන් වයසට ගිහිල්ලා දැකගත්තාම ධර්මයේ විඳගෙන ඉන්න වෙන්නේ තව ටික කාලයක්. ඒ නිසා අදහතුම දැනගත්තොත්, දැකගත්තොත් මට බොහෝ කාලයක් තියෙනවා. ඉතින් මේ ධර්මයේ නොදකිනකන් නොයෙකුත් වචන පුහුදුන් අය කියලා කියනවා, මායාවට හසු වෙච්ච අය කියලා කියනවා, මිත්‍යා දෘෂ්ටිය තියෙනවයි කියලා කියනවා, සතර අපාය යනවයි කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම බැනුම් ටික නැහෙනේ. ධර්මයේ දැක්කට පස්සේ මේ බැනුම් ටික එකක්වත් නැති වෙනවා. මේ බැනුම් නැහැ. නේද? ඒ නිසා සියල්ලට කලින් ඔබේ ජීවිතයේ මේ වෙනකොටත් ඇති යම් යම් කරුණු මම කියනවා, සියල්ලට කලින් සියල්ලම අතහැරලා මේ ධර්මයේ ඉස්සල්ලා ප්‍රමුඛ කරලා ධර්මයේ දකින්නවනම් ඒත් වටිනවා. තේරුණා නේද? ඒ වටිනාකම ඔබම කියයි. ඔබම කියයි. ඔබ මේ රටේ රජ වෙන්න හදනවා නම් හෙට අනිද්දා ඒ රජකමත් පැත්තකට දාලා මේක දකින්න. ඔබ ඒත් කියයි රජකමට වඩා මේක හොඳයි කියලා. තේරුණා නේද? හොඳයි. මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තමන්ට හැඟෙන තියෙන බාධක ගැටලු මොනවද? ඥාන ගුණය ඔබ තුල වැඩි වෙන්න වැඩි වෙන්න මා හිතනවා මා තුලත් ඒ දේශනාමය ගුණය වැඩි වෙනවා. මට හසු වෙනෝනේ මෙයා දැන් මේ තත්ත්වයේ ඉන්නේ, මීට වඩා කතා කරන්න, මීට වඩා දෙයක් කතා කරන්න ඕනේ. එකම දේ ඒ පැහැදිලි වෙන්න ඕන, ආලෝකමත් වෙන්න ඕන. දැන් අපි ටෝච් එකක බැටරි බහපු ටෝච් එක එළිය ගහුවම ඒකෙත් එළිය යම් ප්‍රමාණයක් ආලෝකමත් වෙනවා. නමුත් ආලෝකයේ පැතිරලා තිනවා එකම ආලෝකය. නමුත් පැහැදිලි මදි. ඒ ආලෝකයේ වැඩි වෙන්න පැහැදිලි බව වැඩි වෙනවා. ඒ වගේ දැනටත් මේ එකම ධර්මය අර ආලෝකය වගේ එකම ධර්මය ඒක පැහැදිලි වෙනවා. එන ආලෝකය වැඩි වෙනවා. හැබැයි අපි හිතුවොත් අර ළිඳේ ඉන්න මැඩියෙක් වගේ ලෝකේ කියන්නේ මෙච්චරයි කියලා හිතුවොත් බෑ. මීට වඩා දෙයක්, මීට වඩා දෙයක් හැමතිස්සෙම. කින් සත්‍ය ගවේසි. මනස අලස වෙනවනම් මනසට කියා දෙන්න. ඔබ ඔය ඉන්න තැනින් මට සෑහීමටපත් වෙන්න බෑ. මනස මට ලබා දීපු දෙයින් මට සෑහීමටපත් වෙන්න බෑ. මේ ලබා දීපු තැන මම ජාති ජරා ව්‍යාධි මරණ අපාදු සසර නේද? විඳින්න වෙන තැනක්. ඒ නිසා මනසට කියන්න බෑ. ඉතින් මනස කාලයක් මගේ මනස කම්මැලි කළා. බන ටිකක් අහනවා, හිතේ සැනසෙල්ල තියෙනවා. ආයෙ ඉතින් සතියක් විතර ඉන්නවා. ආයෙනෝ බන ටිකක් අහලා හිතේ සැනසෙල්ල හදාගන්න ඉන්නවා. එතකොට මනසට මම කියලා දුන්නා, මලොත් ඔයාව මේ හිටපු ගමන් මිනිස්සු මැරෙන්නේ නේද? අනතුරක් කියයි, පොල් ගෙඩියක් අඩන් වැටුනායි කියයි, ඩෙන්ගු හැදුනායි කියයි. අපි බනහ මහත්මෙක් නැති වුණා, මේ පොල් ගහයට ගිහිලා පොල් ගෙඩි බලන්න. ඒ ගෙඩියක් අඩන් වැටිලා ඔළුවට මලක්. හේ, හරි සරලක. ඒ නිසා හිතට කියලා දෙන්න, මේ තව අවුරුදු 10ක් 15ක් 20ක් කියන්න බැහැ ජීවිතේ. මලු. ඒ සමම ඉක්මනින් මේක දකින්න ඕන. මාරයත් එක්ක කතා කරන්න බුදුහාමුදුරුවෝ මාරයත් එක්ක කතා කරපු දේවල් ඔය ලියලා තියෙන්නේ. මාරයා මෙහෙම ඇවිල්ලා කතා කරා, මෙහෙම ආරාධනා කළා කියලා. ඔබටත් ඒ ආරාධනාව තියෙන ඔබේ මන. එයත් එක්ක කතා කරන්න, එයාට කියලා දෙන්න, එයා හසුරුව ගන්න, එයා යොමු කරන්න. දැන් අපිට ඒ දවස්වල අපේ හාමුදුරුවෝ කියලා දුන්නා, ඒකනම් ඒ වෙන ධ්‍යාන භාවනාවක් මම කරන සමයේදී අපිට කියලා දුන්න මේ වැරදි සිතුවිල්ලක් පහළ වුණොත් ඔබ ඕවා හිතන්න දාවේ. ඔබට අයිති දෙයක්ද ඔය හිතුවේ කියලා අහල් ටොක්කක් කනින්න කියලා. වෙන කෙනෙකුට වෙන්නේ තමන්ට. තමන්ගේ ඔළුවට ටොක්කක් කනින්න කියලා. ඉතින් ඒ විදිහට ඉතින් ටොක් ඇනගෙන තිබ්බම හයියෙන් ඇනපු වෙලාවල් වලදී මේ ඔළුව ගෙඩි ගහලා තිබ්බා. ජීවිතේ ඉන්නවද එහෙම මිනිස්සු? නේ, තමන්ට තමන් ටොකු යනගන්න. ඈ ඈ අයියෝ කියලා අර නල්ලේ අත ගහගන්න වෙලාවල් නම් තියෙනවා. එහෙම නේ, ටොක්කක් යනගන්නවා. ඈ ටොක්කක් යනගන්නවා. ඈ හිත වෙන පැත්තකට ඇදීගෙන යනවා නම් ධර්මය ඉක්මවා ටොක්කක් යනවා. අයිනෝ ධර්මය බලන්න. හරියට අර ළමයෙකුට උගන්වනවා වගේ වැඩක්. ළමයා වෙන වෙන දේවල් වලට යනවා, පොඩ්ඩක් බය කරලා පොත් බලන් පාඩම් කරන් කියලා අපි සැර කරනවා වගේ වැඩ. එනිසා ධර්මයේ තුල නැගා හිටවා ගන්න ඕන. මනසට යම් ආකාරයක බලපෑමක් තමා තුළින් තියෙන්නට ඕන. ඔය තියෙන එක දෙයක්වත් කරන්න එපා. ඌව ගැන සැලකිලිමත් වෙන්න එපා. ඔබේ ගමන, ඔබ යන ඔබේ ඉලක්කයට ඔබට තියෙන අකාලික ධර්මය සත්‍ය ගවේෂණය කරන්න. පාර දෙපැත්තේ තියෙන දේවල් ගැන හොයන්න එපා. ඉන්ද්‍රියන් වල පරණ පුරුදු වල ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ඒත් ඔබේ ගමන ඔබ යන්න. එච්චරයි. දැන් අපි මෙහි ඉඳලා දළදා මාලිගාව වඳින්න ගියාම වටේ පන්සල් පල්ලි කොච්චර හරි තියෙනවා. නමුත් අපි දළදා මාලිගාව වදින්න යනවා නම් ඔය හැම තැනම බලබලා ඒකෙත් ඉතිහාසය බලබලා මේ කොච්චර ඉන්නවද මොනවද කිය කිය බලබලා යන්නේ. අපි ඉලක්කයට යන්නේ. ඒ නිසා ඔය වටපිටාවේ තියෙන ටිකක් ඔය කියන්නේ. තේරෙනව නේද? මේ පරණ පුරුදු තියෙනවා, ඒ දේවල් තියෙනවා, ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් තියෙනවා. ඒව ගැනම කුසලකන්නකෝ. ඔබ ධර්මයේ පරිශ්‍රණය කරන්න. අර වැල් වට අරන් ගොඩක පැටලුනොත් ඉතින් කෙනෙක් කියන්න පුළුවන්, හැමදෙරෙම එහෙනම් ඉතින් පාර දෙපැත්තේ තියෙන ඔක්කොමත් බලාගෙන ගියොත් හොඳයිනේ. ඔය යන්න පුළුවන්. හැබැයි මේ අර කෙලින්ම ඉලක්කයට යන අය දහවතාවක් විතර යන වෙලාව යනවා, කාලයක් යනවා, අර දෙපැත්තේ තියෙන දේවලුත් බලාගෙන වන්දනා කරගෙන යන්න උනු. තේරෙනවා නේද? එහෙම යන්න බෑ. එහෙම වුණොත් එහෙම ඔබට එක දවසකින් ගිහිල්ලා එන ගමන සතියකින් යන්න වෙනවා.
ඒවනේ
නෑ, ඒක ගැටලුවක් නෑ. දැන් ඔබට ඒක පෙරලගෙන යන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. මම ඉතාම සරලව කියන්නම්, වාහනයකින් ඔබ යද්දී සාමාන්‍ය වලවල් අහු වෙනවා. ඉතින් අපි සමහර ඒවා මගහැරලා යනවා, සමහර ඒවා ඒක සොකට් සෝපරෙන් ඒක දරා ගන්න නිසා අපි වලවල් ගණන් ගන්න නැතුව යනවා නේද? පොඩ්ඩක් ස්ලෝ කරලා වේගය තව වේගය වැඩි කරනවා. ඒක ඔබට කන්දක් අහු වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය වේගය ටිකක් බලය වැඩි කර ගන්න ඕන වාහනේ. ඒක බලය වැඩි කර ගන්නවා. ඈ වේගය වැඩි වෙනකොට වේගය වැඩි නම් ඒක පාලනය කර ගන්නවා. සම්පූර්ණ රතයක ගමනක් තියෙන්නේ. ඒ නිසා ඔබේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයන් ඒව මේව නතර කරන්න යන්න එපා. ඔබ ඒවා ඉබේට සිද්ධ වෙයි. දැන් අපි මං කියනවා ඔබ ගිනි අඟුරක් නම් මං අයිස් කන්දක් පැත්තට ගියා ඔබට යන්න කියලා කියනවා. ඔබ ඉස්සෙල්ලා ගින්න නිවාගෙන පස්සේ අයිස් කන්ද ළඟට යන්න ඕනේ නෑනේ. අයිස් කන්ද ළඟට යනකොට ගින්න නෙවෙයි. දැන් මම ඔබට ඇඳුමක් පිරිසුදු කරගන්න තැනක් කියනවා. ඔබ ඇඳුම පිරිසුදු කරගෙන එතෙන්ට ගිහිල්ලා වැඩක් නෑනේ. එතෙන්ට යන්නේම ඇඳුම පිරිසුදු කරගන්න. ඒ නිසා නිවන කියන්නේ පාරිශුද්ධත්වයට පත් වෙන හේතුවක්. ඒක ඉබේ සිද්ධ වෙයි. ඈ නිර්වාණයට ධර්මය හොයාගෙන යන ගමනේදී ඉබේ සිද්ධ වෙනව නිවීම. ඉබේ සිද්ධ වෙන ක්‍රියා මේ ක්‍රියාව ඔබ විසින් කළ යුතු නෑ. ඔබ විසින් කළ යුතු නෑ. තේරෙනවනේ? ඔබ කුණු ඉවත් කරගෙන මේ වොෂින් පවුඩර් දාන්නේ නෑනේ. වොෂින් පවුඩර් දාලා ඒක මැෂින් එකේ තුල එහෙම නැත්නම් ඒ මේ එරෙදි සෝදන දියරේ හරි කුඩු වල තියෙන හරි ක්‍රියාකාරීත්වයකින් ඒක බුරුල් වෙලා නැති වෙලා යනවා. ඒ වගේ ධර්මීය කියන්නේ ඒක වොෂින් පවුඩර් එකක් වගේ තමයි. ඒක යොමු කරන්න යොමු කරන්න මොකද වෙන්නේ? කුණු බුරුල් වෙනවා, කුණු පිරිසුදු වෙනවා, කුණු යනවා. ඒ නිසා ඔබ විසින් ක්‍රියා කළ යුතු ක්‍රියාකාරමයක් නැහැ. ඔබට තියෙන්නේ ඔබේ මනසට ධර්මය ලං කරන්න විතරමයි. දැන් අන්ධකාරය ඉවත් කරලා ආලෝකය කැඳවන්න බෑ. තේරෙනවද? ආලෝකය කැඳවීමෙන් අන්ධකාරය පලා යනවා. ඒ ඔබේ මනස ඔබේ තියෙන ශක්තියෙන් සිල්වත් කරගෙන සමාධිමත් කරගෙන ගුණවත් කරගෙන එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ තියෙන මේ මනසට මේ දේවල් කරන්නත් බෑ. ධර්ම මොකද ඔබ පැටලෙනවා එතන. ඔබ පැටලෙනවා. ඊටත් වඩා ඔබ ස්වයන් බුද්ධියෙන් මේවා හොයන්න හොයන්න ගියොත් එහෙම ලොකු අමාරුවකට එනවා. ඒ නිසා අපිට ඒ කියලා දීපු දෙයින් අපි අත්දලක් ගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. ද අත්දැකීමක් නැති දෙයක් වේලාසෙනින් අපි මනස තුල අපි තේරුම් ගන්න ඕන. දැන් මරණය කියන එක ජීවිතේ අත්දකලා නැති දෙයක්. නමුත් අපිට ඒක තේරුම් ගන්න ඕන. ප්‍රඥාවට තේරෙන්න ඕන, වැටහෙන්න ඕන මරණය කියන්නේ මේකයි කියලා. තේරෙනවා නේද? විශේෂයෙන් තමන් බලන්න තමන්ට ජීවිතේ ඇති වෙන තැන් මොනවද ගැටලු? ඇති වෙන්න තියෙන තැන් කොතනද ගැටලු? ඔබට යමෙක් ඉදිරිපත් වෙලා කිව්වොත් ඔබ හරි මෝඩ අඥාන කෙනෙක් කියලා ඔබට මොකද හිතෙන්නේ? හ්ම්. මොකුත් හිතන්නේ නැහැ. ගෙදර ගිහලා පුපුර පුපුර ඉඳි. නේද? මම මට කිව්වොත් එහෙමනම් මං කිය හරියට හරි ඔබතුමා කොහොමද දැනගත්තේ? කොහොමද ඔබතුමා දැනගත්තේ? ඒ මෝඩකම හරිම සුන්දරයි මහත්තයා. ඈ ඒ මෝඩකම ඊටාම මිහිරි. මම ප්‍රාර්ථනා කර කර ඉඳලා මං ලැබුණේ මෝඩකමක් ඒක කියලා කියනවා. හරියට හරි. මේ මිනිස්සයා මොකද වෙන්නේ? උඩ ගිහිල්ලා මෙ වැටෙනවා. මොකද්ද මේ කිව්වේ කියලා. නේද? අපිත් එතෙන්ට එන්න ඕනේ. අපේ මේ තියෙන ස්වභාවයට ඔහු කියන්නේ මෝඩකමයි කියලා නම් ඒක ඔහුගේ වැඩක්. අපිට කරන්න දෙයක් නැහැ. අපිට නමුත් කියන්න පුළුවන් මේ මෝඩකමේ තියෙන වටිනාකම. ඈ දැන් උපාලි ගෘහපතියා නිගණ්ඨනාත පුත්තලාගේ මේ ප්‍රධාන මේ දායකයා. හරිද? පාලද ගෘහපතිය ප්‍රධාන දායකයා. ඉතින් මේ උපාලි ගෘහපතිය යන්නවත් දුන්නේ නැහැ නිගණ්ඨනාත පුත්තලා. නමුත් ගියා දවස බුදුහාමුදුර හම්බෙන්න. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා ධර්මයේ පැහැදුනා. තුන්වන් සරණ ගියා. පස්සේ මම අද ඉඳලා නිගණ්ඨනාත පුත්තලාට දන් දෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා බුදුරජාණන් වහන්සේ ඔබ තුන්වන් සරණ ගිය උපාසකයෙක් හැටියට නෙමෙයි මට ඔබ මිනිස්සෙක් හැටියටවත් බාර ගන්න බෑ. ඔවුන්ට දන් දෙන්න. ඒව නතර කරන්න එපා කිව්වා. දැන් බලන්න මේ බුද්ධ ශාසනයේ මහා කරුණා ශාසනයේ තියෙන ස්වභාවය දන් දෙන්න ඒව නතර කරන්න එපා කිව්වා. එහෙනම් කිව්වා මං අද ඉඳලා ගරු කරන්නේ කිව්වා. එළියට තියන දන් දෙනවා මම ගරු කරන්නේ කිව්වා බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියන්න බෑනේ කෙනෙකුට ගරු කරන්න කියලා අණ කරන්න බෑ. ඒක ඔබේ වැඩක් කිව්වා. ඒක මට කියන්න බෑ. ඒක ඔබේ වැඩක්. නේද? කාටවත් ගරු කරන්න කියලා කියන්න බෑ. ඒක ඔබේ වැඩක් කියලා කිව්වා. ඉතින් උපාලි ගෘහපතිය බුදුහාමුදුර ළඟට ගිහිල්ලා පැහැදුණා කියලා කියන ආරංචියට නිගණ්ඨනාත පුත්තා ආවා. ඉදිරියට මාලිගාවට වැඩම කළා. පැමිණියා. ඇවිල්ලා ඇහුවා ඔබත් අර බවත් ගෞතමයන්ගේ මායාවට අහු වුණාද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ මේ උපාලි ගෘහපතිය කිව්වා ඒ මායාව හරිම සුන්දරයි. ඒ මායාව හරිම මිහිරියි. ඒ මායාවට හසු වූ කෙනෙක් නම් මහා පුදුම සැනසෙල්ලක් ලබන්නේ. ඒ මායාව ඉතාම ශ්‍රේෂ්ඨයි කිව්වා. එනදයක් කිව්වේ නෑ. ඉතින් මායාව වුණත් කවන්නේ නෑ නේද? අපිට සිසිල සද්දනවනාන. එහෙම ඇරෙන්න වෙන දෙයක් කිව්වේ නෑ. බලන්න මේ වචනවල තියෙන යථාර්ථය. කිසිම ගස්ඨණයක් නෑනේ. කිසිම ගැටුමක් නෑ. මහා ප්‍රඥාව. වෙන කෙනෙක්නම් කිපිලා නේද? ඒක මායාවක් වෙන්නේ කොහොමද? ඒක පරම සත්‍යයයි. අන්න එහෙමයි ලෝකෙ වැඩ කරන්නේ. තේරුණානේ? ලෝකෙ ජය ගන්න එහෙමයි. වචනයෙන් ජය ගන්න පුළුවන් ලෝකෙ. වචනය ඔස්සේ මිනිස්සුන්ගේ මනස සලිත වෙනවා. හැලෙනවා. සැලෙනවා. හොඳ වචනයෙන් කරුණාව දයාව ඇති වෙන අතර නරක වචනයෙන් වෛරය ක්‍රෝධය හට ගන්නවා. ඉතින් හරීම සරලයි මේ වචනේ විද්‍යාව. නමුත් වචනේ විද්‍යාවෙන් නම් සලන්න බෑ වචනේ ඉක්මවා ගියපු කෙනෙක්. එයා නිතරම වචනේ ඉක්මවා ලෝකේ දකිනවා. වචනේටම වහල් වෙලා ජීවත් වෙන මිනිස්සු වචන නිසා තැවෙනවා. වචන නිසාම සතුට වෙනවා. ඔබ ලස්සනයි කිව්වොත් සතුටු වුණා. තමන් බලාපොරොත්තු වෙච්ච දේනේ. ඔබ කැතයි කිව්වොත් දුක් වුණා. තමන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. ඔබ හොඳයි කියලා කිව්වොත් සතුටු වුණා. ඔබ නරකයි කියලා කිව්වොත් ඇයි අපි නරකයි කියලා බාර ගන්න කැමති? ඇයි අපි හොඳයි කියලා විතරක් බාර ගන්න කැමති? හැම මිනිස්සෙක්ම කැමති හොඳ කෙනෙක් වෙන්න. තේරෙනවනේ? හැම කෙනෙක්ම කැමති මොනම හරි විදියකින් හොඳ කෙනෙක්, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්, සමාජය තුළ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න. ඒකටනේ මේ ඔක්කොම කරන්නේ. හොඳ රස්සාවක් ගන්නෙත් ඒක. හොඳ රස්සාවක්. ඒකෙත් තියෙන හොඳ. හොඳ ගෙයක්. හොඳ ඇඳුමක්. ඈ? හොඳ පෙනුමක්. හොඳ මාලයක්. හොඳ නැති යන්නේ ඔක්කොම හොඳ. එතකොට හොඳ කෙනෙක් වෙන්න කැමතියි. ඒකම තමයි නරක පුරුද්ද. තේරුණා නේද? හොඳ කෙනෙක් වෙන්න කැමති ඒකම තමයි නරක පුරුද්ද. ඒ පුරුද්ද නිසා තමයි ඔබට නරකයි කියලා කියවුවම තැවීමක් ඇති වෙන්නේ. ඈ හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කිරීම. එතකොට නරක කෙනෙක් වෙන්න උත්සාහ කරනවත් නෙමෙයි. හොඳ කෙනෙක් වෙන්න උත්සාහ කරනවත් නෙමෙයි. මේ හොඳ නරක ක්‍රියාවලියේ සිද්ධ වෙන සිදුවීමේ යථාර්ථය තේරුම් ගන්න. කෙනෙක් නොවෙන්න උත්සාහ කරනවා. රචංචා ස්වාමීන් වහන්සේ කිව්වා මම මේ වගේ කෙනෙක් වෙමි, මේ වගේ කෙනෙක් වෙමි කියලා කියනවලු. හැබැයි කිසිවෙක් කියන්නේ නැහැලු මම කිසිවෙක් නොවෙමි කියලා කියන්නේ නැහැ කිව්වා. ඉතින් ඔබ හැම දවසටම උත්සාහ කරන්න මම කිසිවෙක් නොවෙමි කියලා. ඉතින් අපේ ලෝක ජනප්‍රිය අර දවසක මේ නළුවෙක්ගෙන් අහලා තිබුණා මේ ජකී චෑන් මහත්තයාගෙන් ඔබ කවුද කියලා, Who are you කියලා. ඔව් කියලා තිබ්බා, මමත් ඒක තමයි හොයන්නේ කියලා. ඔබලත් එහෙම තමයි කියන්න වෙන්නේ නේ. ඔබත් මේ වෙනකොට ඔබ කවුදයි කියා සොයන කෙනෙක්. ඔබෙන් අහුවොත් ඔබ කවුද කියලා රාලහාමි මමත් ඒක තමයි අහන්නේ, ඒක තමයි හොයන්නේ. ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේගෙන් ඔබ වහන්සේගේ නම නාගසේනද කියලා අහුවාම කිව්වේ මගේ විවාහාරික නම නාගසේන, මගේ නම නොවේය කියලා කිව්වා. එතකොට ඔබට නම් මට නමක් නැහැ කිව්වා. අචංචා හාමුදුරුවන්ගෙන් ඇහුවාම කියලා තිබුණා අචංචා, අචංචා කියන්නේ කවුද කියලා. ධර්මසුන්හසික වූ අචංචා අචංචා කියලා කෙනෙක් නැහැ කියලා. ඒක උදාහරණයක් කිව්වා. ගහක් තියෙනවා, ගහේ මල් පළතුරු තියෙන කාලෙට කුරුල්ලෝ එනවා, ආහාර භුක්ති විඳිනවා, යනවා. ඒ මල් පළතුරු නැති කාලෙට කුරුල්ල එක්ක සමනල එකක් කවුරුත් එන්නේ. අර තියෙන කාලෙට එන සමනල්ලු කුරුල්ලු ගෙනවත්, නැති කාලෙට නොයන කුරුල්ලු සමනල්ලු ගෙනවත් සතුටක්වත් දුකක්වත් නැහැ කිව්වා. ඒ නිසා මමත් හරියට ගහක් වගේ කිව්වා. කොච්චර ශේෂ්ඨද, පැහැදිලිවම පේනවනේ රහතන් වහන්සේ කෙනෙක් බව. ඈ මෙවැනි වචන කියන්න පුළුවන්ද රහතන් වහන්සේ කෙනෙකුට ඇරෙන වෙනාන් කෙනෙකුට? රහතන් වහන්සේ කෙනෙක් බුදු කෙනෙක්, අනුබුදු කෙනෙක්, අනුබුදු කෙනෙක්. අර සම්‍යක් දර්ශනය නම් මා 100ට කොයි ප්‍රමාණයක්ද කියන්න ඕන ස්ථීර ලෙස, ඒ ප්‍රමාණයට මම කියන්නම් ලෞතුරා බුදු කෙනෙක්, සම්මා සම්බුදු කෙනෙක් ඇරෙන ස්වයං බුඥාණය මේක ලබන්නේ. මේ වගේ වචනයක් ගන්න ඕන. මේක අර ටොලේ මහත්තයා තේරුම් ගන්න තියෙන වෙන කොහෙවත් නෙමෙයි, මේ પરම්පරාවේ, මේ ආසියාතිකරේ පහළ වුණු ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මඥානයේ ගලා යන પરම්පරාවෙන් තමයි එක ගත්තේ, වෙන කොහෙවත් නෙමෙයි. මේක දුර්ලභයි, දුර්ලභයි. ධර්මයට එන අය දුර්ලභයි, එන අයගෙන් අවබෝධ කරගන්න පිරිසක් දුර්ලභයි. ඔබ මේ දුර්ලභම කෙනා වෙන්න, ඔබේ හිස හත් කඩකට පලා ගියත් මම මේ සත්‍යය අවබෝධ කරගන්නවා කියලා ඔබේ හිස කැප කරන්න, කැප කළ මේ සත්‍යය තේරුම් ගන්න. තේරෙනවනේ? ප්‍රතිපත්තියක් නැහැ ඔබගේ ඉන්ද්‍රියන් හයට, ප්‍රතිපත්තියක් මම දෙන්නේ නැහැ. ප්‍රතිපත්තිය තමයි අහන්න, හොඳින් අහන්න, ඇසීමෙන් නිරන්තරයෙන් පරීක්ෂණය කරන්න. මොකද්ද ධර්මය? ඔබේ ඉන්ද්‍රියන් හරි ගලා යෑම හරි පරීක්ෂණය කරන්න යන්න එපා, ධර්ම පරීක්ෂණය කරන්න. මේ කියන කරුණු ගැඹුරින් පරීක්ෂණය කරන්න. තේරුණානේ? එතකොට තමන්ගේ ඉන්ද්‍රියන් පරීක්ෂණය කරන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ සිතුවිලි පරීක්ෂණය කරන්න යන්න ඕනේ නැහැ. තමන්ගේ ඇතිවීම නැතිවීම පරීක්ෂණය කරන්න යන්න ඕනේ නැහැ. තමන් මනස නිදහස්ව තියාගෙන ඔහි පාඩුවේ ඉන්න උවමනා කරන්නේ නැහැ. එනේන කෙලෙස් එහි මෙහි නැති කරන්න ඕනේ එහි මෙහි කියලා උවමනාවකුත් නැහැ. කොහොමත් අපි මේ ධර්මයට යොමු වෙනවා නම් වෙන දෙයකට ඉඩ නැහැනේ. දැන් ඔබ මේ භාවනා වැඩසටහනට එනකොට අනිත් කාර්යයන් ඉබේටම මගේ ඇරුණනේ නේද? ඒක ඉබේට සිද්ධ වෙනවා. ඉතින් වෙනම අර කාර්යයන් ටිකක් ඈඩ් කර කර, මේ කාර්යයන් ඈඩ් කර කර මෙහි නෑවිත් හිටියනම් ඒක හරියන්නේ නැහැ. මම කිතාම පැහැදිලිව කියන්නේ ධර්මයට යනකොට අනිත් දේවල් ඉබේ අතහැරෙනවා කියන එක. මේ මේ උදාහරණ ඇතිනේ ඔබට, වෙන සාක්ෂි ඕනේ නැහැ නේද? දේවල් ඕනේ නැහැ නේද ගණන්ලා දෙන්න. එසා සීතල පැත්තකට අපි ගලාගෙන යනකොට අපි සිසිලසට පත් වෙනවා. එහෙම නැතුව ඔබ සිසිලට ගලාගෙන යන්නේ නැතුව අනේ මට අර බාධාවත් තියෙනවා, මේ බාධාවත් තියෙනවා කියලා ඒව කරන්නෙත් නැහැ, බෙහෙන්නෙත් නැහැ, ගෙදරට වෙලා ඉන්නවා. එතකොට වැරද්ද තියෙනවා. අන්න ඒ වගේ තමයි අර සමහර පරේෂණ, මේ දහම පරේෂණය කරන්නේ නැතුව අරකත් බාධාවක් මේකත් බාධාවක් තරකක් කිය කියා හිත හිතා ඉන්න එක නතර වෙන්න එපා. ගමන් කරන්න වීරිය ඇති කරගන්න, ප්‍රඥාව ඇති කරගන්න. දුබල වෙන අවස්ථාවේදී ඒ දුබලකමට මම මගේ කියලා වහල් වෙන්න එපා. තේරෙනවනේ පංච නීවරණ එනවනේ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, උක්කුච්ච, ජිගිච්ඡා ඇති වෙනවා. මුඩා පන්සල් වලට ගිහිල්ලා උද්ධච්චකම වැඩි කරගන්න අය ඉන්නවා. අපිට හැම වෙලා තියෙන උද්ධච්චකම වැඩි වෙනවා. උද්ධච්චකම වැඩි වුණොත් එහෙම මහා ප්‍රශ්න වෙනවා. තේරෙනවනේ උද්ධච්චකම වැඩි වෙන්න බෑ. ඒ නිසා මෙතන ඉන්න පින්නතුන් ළඟ ඒක ඉතාම හොඳට ප්‍රකට වෙනවා. මට පහුගිය දවසකදී මේ අහන්න ලැබුණු දෙයක් එහෙම පිළිබඳව මතක්. ධර්මයේ දකින අනුශාසනය තමයි අපි හැම මොහොතකම ලබා දෙන්නේ. මොකද පිනේ වටිනාකම කුඩා ගල් කැටයක් නම්, ධර්ම අවබෝධයේ වටිනාකම මහා හිමාල පර්වතය වගේ. ඉතින් වැඩක් තියනවාද පින? එතකොට ඈ වටිනා දෙයක් අපි අත්හරින්නේ. ඒකනේ පෙන්වන්නේ කටින පින්කම් ලක්ෂ ගානකට වැඩියි. බුදුවරයෙකුට සියක් අවුරුද්දක් උපස්ථාන කරනවට වඩා සෝහාන් මාර්ගඵලයට පත්වීම වටිනවා. තේරුණානේ? එවැනි දේවල් ඇති වුණාට පස්සේ අපිම අපිට හැකිනම් අපිම කල්පනා කරලා බලනවා. දෙයනේ මම මේ ඉන්නේ අද ඈ බුදුවරයෙකුට අවුරුදු 100ක් උපස්ථාන කරනවට වඩා වැදගත් තැනකනේ. ඒකයි ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. ඒක අනුශාසන. ඒ තරම් වටින දෙයක් ඔබට දකින්නයි තියෙන්නේ. අපි පහුගිය කාලේ කියලා දුන්නා මොනවද මේ ලෝකයේ ද්වාකාරයෙන් නිදහස් වෙන්න, ඇති නැති ස්වභාවය ඉක්මවන්න. ඒකට මම සරල ක්‍රියාවලියකුත් කියලා දුන්නා. පෑනක් ඉස්සරහින් තියන්න කිව්වා. දැන් ඇත. ලෝකයේ සියල්ල මෙතන අපිට ගන්න පුළුවන්. ඇත. මේ විදිහට තමයි අපි ලෝකේ හැම දෙයක්ම ගන්නෙ. මේ ඇත කියලා ගත්තාම මේක රතු පාටයි, ඈ සිල්වර් පාටකුත් තියෙනවා කියලා මම මෙහෙම ගන්නවා. ඇත. ඒ ප්‍රයෝජනය සහ සිද්ධාන්ත ඔක්කොම මතක් වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා ලෝකේ. නැත. නැත කීමෙන් ශෝකය හෝ දුක හෝ කනස්සල්ල හෝ පාළුව ඇති වෙයි. අපි නැත කියන සංඥාවේ තමයි හිර වෙන්නේ. ඔතන නතර වෙනවා, ඔතනින් එහාට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අපි කිව්වා නැත කියන එකත් අයින් කරන්න. හරි. ඊළඟට ඔබ ලෝකෙ දිහා බලන්න. ඔබට සැබෑ ලෝකෙ පේන්නේ. ඊට පස්සේ නැත කියන එකට ඊළඟට තව වචන පටලවලා කිසිවක් නැහැ කියනවා, නැතින් කියනවා, නෝ කියනවා, ඔය මොනවා කිව්වත් නැහැ කියන එකනේ කියන්නේ නේද? ඉතින් නැත කියන එක සම්පූර්ණයෙන් අයින් කරන්න. ඉතින් මෝඩකමට ආයි කියන්න එපා. මොකුත් නැහැ, කිසිවක් නැහැ, නැතින්, අර මෙහෙන් කියන්න එපා. නැහැනේ. ආයි නැහැ කියන වචනට වෙන වෙන භාෂාවලින් වචන කියලා හරියන්නේ නැහැ. නැත්තන් නැහැ. නැහැ කියන එක අයින් කළා. ඊට පස්සේ ලෝකෙ දිහා බලාගෙන ඒ ලෝකේ යන්න අසු වෙනකන් යන්න යමක්. ඔබට යමක් හසු වෙනවා. ඒ තමයි ධර්මය. කෙනා පවතින්නේ, කෙනා ජීවත් වෙන්නේ, කෙනාට ආහාරය වන්නේ සංඥාව. මනෝ සංචේතන ආහාර. මේ චේතන ආහාරය තමයි මනස පවත්වන්නේ. මේ චේතනාව ගොඩනගන්නට බැරි පරාසයට මේ මනස යොමු කළාම අර මනසේ ඝන වෙන ගතිය, ගුලි වෙන ගතිය, සංස්කරණය වෙන ගතිය දිය වෙලා යනවා. හරියට මම ඒක දකින්නේ අර අයිස් පෙට්ටියක තියෙන අයිස් කැට ටිකක් අරගෙන එළියෙන් දිනනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ මේ ප්‍රදේශයට, මේ උණුසුමට, මේ පරිසරයට එය නිරාවරණය වීම නිසා එය ස්වභාවයක් හැටියට දිය වී යනවා. පැහැදිලිද? තේරුණාද? අයිස්ක්‍රීම් එක අරගෙන එළියෙන් තිබ්බහම ඒක දිය වෙලා යනවා. මොකද අපි දිය කළාද? නෑ. ඒ ස්වභාවයේ හේතු කරන කොටගෙන උණුසුම වැඩි නිසා දිය වෙලා යනවා ඒක. ඒ වගේ අපේ මනසෙත් තියෙන ඒ ස්වභාවය, මමංකාරයේ ඝනගතිය දිය වෙලා ලිහිල් වෙලා විසිරිලා යනවා ධර්මයට යොමු කරන තරමට. ඒකට හේතුව ඒ ධර්මයේ තුල තියෙන පරිසරය නිසා. එතකොට ඉන්ද්‍රියන් තුලට බැස ගන්න තවත් ඝන වෙනවා. අර සීතකරණේ ඩිෆ්‍යුෂන් දැම්මා වගේ තමයි තව ඝන වෙනවා මමංකාරය. ඉන්ද්‍රියන් අතර ගැටිලා 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 ඒ ගැටීමේ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මද, මාන, ඊර්ෂ්‍යා ඔක්කොම වැඩි. ඕනම කෙනෙකුගේ එක ක්ලේශයක් වැඩි නම් ඊට සමාන්තර අනිත් ඔක්කොම ක්ලේශات වැඩි. මොකද ඒක අනිවාර්යයි. බොඩාක් සානුකම්පිත මිනිස්සෙක් ඉන්නවනම් ඒ මිනිස්සයම තමයි බොඩාක් සැර. ගොඩාක් සැර මිනිස්සෙක් ඉන්නවනම් බොහෝ වෙලාවට තියෙන. හැබැයි ඒක ප්‍රකට වැඩි වැඩියෙන් ප්‍රකටව පේන දෙයක් තියෙනවා. ඈ දැන් ගොඩාක් ඔය සැරය කියන විප්ලවකාරයෝ එක පිරිසකට සැර ලෙස විශාල වශයෙන් ක්‍රියා කරද්දී තවත් පිරිසකට විශාල අනුකම්පා කරනවා. ජීවිත කැපවීමෙන් ඔවුන්ට ආරක්ෂාව සපයනවා. ඒ දෙපැත්තම තියෙන පුජ්‍යලයන්. ඈ ලෝක මහා ප්‍රචණ්ඩ ක්‍රියා කරන පුජ්‍යලයෝ වුණත් ඒගොල්ලන්ගේ සමහරලාට සමාජිකයන්ට දිවි කැපවීමෙන් ඔහුගේ කන්න පංගුව දීලා ඔහු කොටකින් ඉන්න මට්ටමට. නමුත් ලෝකේ තවත් පිරිසකට තමයි ඔහු කරදරයක් වෙන්නේ. ඒ කරුණාව දෙපැත්ත තියෙන හැටි. නමුත් මේ ධර්මය හැමෙහි ගමන් කරනකොට අර මනසේ තියෙන ඒ උද්විගකර භාවය නැති වෙලා ගිහිල්ලා ඒ උතුමන් ළඟ අර මෛත්‍රිය චේතෝ විමුක්ති මෛත්‍රිය ඇති වෙනවා. අනග්‍රහිත චිත්තෙන් ලෝකෙට සේවාවක් කරන ස්වභාවය ඇති වෙනවා. ගොරෝසු මනසකින් ලෝකයේ කිසිවක් නොකරනවා කියන ගුණයට පත් වෙනවා. ගොරෝසු වෙන්නේ නැහැ. ගොරෝසු වෙන්නේ නැහැ, හැඟීමකින් වෙන්නේ නැහැ. ඈ චේතනාවකින් ක්‍රියා කරනවා නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ට රජතුමාවත් බාරගත්තා, අම්මපාලිය වගේ කෙනෙක් ආවත් බාරගත්තා. දැන් අපි නම් සාමාන්‍යයෙන් දැන් අද වුණත් පන්සලකට අම්මපාලිය වගේ කෙනෙක් ආවොත් එහෙම කිය, හාමුදුරුවනේ ওই චරිත නම් එච්චර හොඳ නෑ, ඉන්න දෙන්න පන්සල වෙද්දී නේද? නමුත් ඒ චෝදනාව බුදුරජාණන් වහන්සේ කාලේ ඒත් තිබ්බ බුදුරජාණන් වහන්සේ. ඒ කාලේ මේ දැන් මේ කාලේ. දැන් නෑ නේ අයගේ තත්ත්වය. දැන් වෙනම කෙනෙක්. අඟුලිමාල හරේ ඒ කාලේ මේ දැන්. දැන් කාලේ නෑ. දැන් නෑ. දැන් හොඳ කෙනෙක්. දැන් හොඳ කෙනෙක්. එනිසා ප්‍රශ්නයක් නෑ. කියනවා. එනිසා ඔබට උනත් අපේ ජීවිතේ මොනතරම් අඩුපාඩු අද ඉඳලා හොඳයි නම් හොඳයි. අද ඉඳලා ශ්‍රේෂ්ඨ නම් ශ්‍රේෂ්ඨයි. එයා විශේෂ බවට පත් වෙනවා. අහකට උත්තරේ හා මේකයි ආයක හරි. එහෙම වැඩ නැහැ. කොච්චර උත්තර තිබුණත් වැඩක් නැහැ. ඒ උත්තරේ තමන්ගේ බවට පත් වෙලා නැත්තම්. ඉතින් අපි අහන්න ඕන හා ඒ උත්තරේ නම් හරි තමයි. ඒ වුණාට ඒ උත්තරේ මගේ නෙමෙයිනේ. ඒ උත්තරේ අරහාමුදුරෝ දීපු නිසා. ආර උත්තරේ හාමුදුරුවෝ කියපු නිසා ඒකට ගලපගත්තේ. ඉතින් මේ අනුන් අනුන් දීපු උත්තර ගලප ගලප නෙයින් තින් එහෙම නෙමෙයි. මා තුලින් උත්තර පහළ වෙන්න ඕන. මා තුලින් මං උත්තර ලබා ගන්න ඕන. අපි මේ தത്വයට පත් වෙන්න ඕන කියන කාරණේ හිතට ගන්න. එහෙනම් හැම දිනාටම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා, පසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.